හොඳයි සාදු. දෙදහස් දහනවේ වසරේ දොළොස්වැනි මාසේ 22 වෙනිදා භාවනාත්මක දේශනා වැඩසටහන. එහෙම නැත්නම් දේශනාවයි භාවනාවයි එකට සිදුවෙන වැඩසටහනක්. මේ වැඩසටහන අඳුනගත යුත්තේ එහිමයි පින්නතුනේ. එහෙම නැත්නම් දේශනාව වෙනම භාවනාව වෙනව බලාපොරොත්තුෙන් හිටියෝ එයා පරාදයි. පැහැදිලි නේද? හැමදෙනාම තේරුම් ගත යුතුයි. ඔව්, දේශනාත්මක භාවනා වැඩසටහන. බුදුරජාණන් වහන්සේගේ සෑම සූත්‍ර දේශනාවක්ම දේශනා කරන විටම මේ මොහොතේම පින්නතුනේ ඒක භාවනාවක් කරගත්තා. ඒ නිසා තමයි දේශනාව කෙළවර අහවල් බ්‍රාහ්මණයා කුලපුත්‍රයා සෝහාන් ඵලයට පත් වුණාය, සකදාගාමි ඵලයට පත් වුණාය, අනාගාමී ඵලයට පත් වුණාය, අරහත් ඵලයට පත් වුණාය කියලා සටහන් වෙන්නේ සඳහන් වෙන්නේ. එහෙම නේද? හැම සූත්‍රයකම සඳහන් වෙන්නේ. හරි. එහෙනම් අපි මේ සම්බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙලක් තමයි අනුගමනය කරන්න. මෙතෙක් කාලයක් සමාජයෙන් දුර වෙලා ගියපු නැති වෙලා ගියපු වැඩපිළිවෙල. මුලින්ම අපි පුරුදු වෙමු නිහඬව ටික වේලාවක් සිටින්න. ඒ නිහඬ කාලය තුළ ඔබේ ආධ්‍යාත්මික අවබෝධය ඔබට හොඳ හැටි අවබෝධ වෙයි. ඔබගේ මනසේ දියුණු වෙච්ච ප්‍රමාණයත්, දියුණු කරගත යුතුව තිබෙන්නා වූ ප්‍රමාණයත් ආදී කොට ඇති ඒ කොටස් ඔබට අවබෝධ වෙයි. එවිට අවබෝධ වෙච්ච කොටස පිළිබඳව සතුටක් උපදවා ගන්න, අවබෝධ කරගන්න උමනා කොටස පිළිබඳව වීරිය උපදවා ගන්න, සිහිය උපදවා ගන්න. දුක සෙවිය යුත්තේත් දුක් සමුදය සෙවිය යුත්තේ දුක්ඛ නිරෝධය සෙවිය යුත්තේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සෙවිය යුත්තේ තමා තුලින්මයි තමාගේ ආධ්‍යාත්මය තුලින්මයි තමන්ගේ සිත තුළින් තමයි දුක දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දුක දුකට හේතුවත් දුකෙහි නිරෝධයත් ඒ නිරෝධ ප්‍රතිපදාවත් සොයාගත යුත්තේ තම ආධ්‍යාත්මය තුළින් තම සිතින්මයි අතහරින්නට තිබෙන ක්ලේශයන් හඳුනාගත්තොත් එය මනාකොට ආදීනවය දැක මෙනෙහිකොට අත්හරින්න. බුදු කෙනෙකුට පෙන්නන්න පුළුවන් හිතක් හදාගන්න. බුදු කෙනෙකුට සතුටින් පූජා කරන්න පුළුවන් හිතක් හදාගන්න. කිලිටි දෙයක් අපවිත්‍ර දෙයක් බුදු කෙනෙකුට පූජා කරන්න බෑනේ. පිරිසිදු දෙයක්ම අතිශයින්ම පවිත්‍ර වූ දෙයක්ම අර්ථ සම්පන්න වූ දෙයක්මයි බුදු කෙනෙකුට පූජා කරන්න පුළුවන්. ඔබේ සිත බුදු කෙනෙකුට පූජා කරන්න පුළුවන් මට්ටමට පවිත්‍ර විය යුතුයි. මේ මොහොතේ අප ළඟ කිසිවක් නැත. හේත් සංඥා පමණක් පිරී ඇත. ඒ සංඥාවල් මිරිඟුවක්සේ ඇති දෙයක් නොවේ. ඒ සංඥාවල් පෙන පිඩක්සේ ඉපිදර්ශනයෙන් සිහිනයක් මෙන් නැතිව යනවා, බොඳ වී යනවා, විසිරී යනවා. නැවත නැවත ඒ සංඥාවල් උපදිනවා. පෙන පිඩු වැනි සංඥාවල් උපාදානය කිරීම සුදුසු නොවේ. මම මගේ ආත්මය කොට ගැනීම සුදුසු නොවේ. එසේ සිතන්න කල්පනා කරන්න. මේ භාවනාව කර සඳහා තමන් සිටිය යුතු ස්ථානයක් තිබෙනවා. ඒ ස්ථානය නම් මෙයයි. අතීතයෙන් නිදහස්ව, අනාගතයෙන් නිදහස්ව, වර්තමානයෙන් නිදහස්ව සිටින්න භාවනාවට සුදුසුම ස්ථානය අතීතයෙන් නිදහස, අනාගතයෙන් නිදහස, වර්තමානයෙන් නිදහස සිටින්න. සම්බුද්ධ කාලේ නම් උග්ගටිතඥ කියන පිරිස බොහෝම ඉඳලා තියෙනවා. ඒ සමය ආධ්‍යාත්මය පිළිබඳව ගවේෂණය කරන සමයක් බුද්ධ කාලය කියලා කියන්නේ. ලොකුම ප්‍රශ්නේ තිබුණේ මේ ආධ්‍යාත්මය පිළිබඳව, සිත පිළිබඳව. දැන් තියෙන්නේ සිත පිළිබඳව නෙමෙයිනේ තරගේ. දැන් තියෙන්නේ මේ විද්‍යාවනේ, ඒ පිළිබඳව තාක්ෂණය පිළිබඳව සොයන කාලයක්. තාක්ෂණික වසර වාසිය වසර. ඒ සමයේදී වහා අවබෝධ වෙන ගුණයුතු මහා සංවේදී ප්‍රඥාවක් තිබුණු, හොඳ ධාරණ ශක්තියක් තිබුණු, ස්මරණ ශක්තියක් තිබුණු, ආවර්චනා ශක්තියක් තිබුණු පිරිසක් සිටියේ. ඒකනේ ධර්මය කටපාඩම් කරගෙන තිබුණේ නේද? කටපාඩම් කියලා කියන්නේකින් අදහස හොඳින් ඥානේ සටහන් වෙලා තිබුණා කියන එක. දැන් ඒව නැහැ. උදේට කෑවේ මොනවද කියලා හුවත් ටිකක් කියන්න අමාරු මට්ටමේ ඇහින්නේ. ටිකක් ලෝකයි දැන් තියෙන ධාරණ ශක්තිය. ඒ නිසා දැන් ධර්ම අවබෝධය වීම සිදුවන්නේ බොහෝම හිමි. බොහොම හිමි. නැත්තම් හොඳටම ඇති. බුදුරජාණන් වහන්සේ අර මැජික් කරුවෙක් දැකලා උණ බම්බු මතින් එකින් එකට නැග නැග ඉන්න මේ මැජික් කරුවාට බණක් කියනවා. අතීතයත් අතහැර, අනාගතයත් අතහැර වර්තමානයේ වැලි වාසය කරන්න, වර්තමානයේත් නොපිහිටා සිටින්න කියලා. ඔබ ඔය උණ බම්බෙන් උණ බම්බුවට පනින්නේ හැමතිස්සෙම අතීතයෙන් අනාගතයට පැනගනිමින් තමයි ඔය යන්නේ නේද? එක කකුලක් ඔසවන්නේ තවත් එකකට අඩිය තියලා. අපි දෙපයින් ඇවිදිනවා වගේ. ඒක තමයි යාගේ මැජික් එක. උස උණ බම්බු වල ඉඳගෙන එකකින් තව එකකට පනිනවා. ඒකවල මේ අතීතය සහ අනාගතය පනමින් ඉන්නේ වර්තමානයේද නොඇලි වාසය කරන්න. මේක කියනකොටම පින්වතුනි උණ බම්බුව උඩ ඉඳලා රහත් වෙනවා. අද හැම තැනම පින්වතුනි සම්බුද්ධ වචනේ තියෙනවා. මොකවත් එහෙම මේ විකෘති වෙලත් නැහැ, මොකවත් වෙලා නැහැ. ඒවයි යම් යම් අර්ථ විග්‍රහයන්, අර්ථ නිරූපණයන් දීපු අය, පුහුදුන් අය වෙච්ච නිසා ඒක අර පරමාර්ථ දේවල් සම්මුතියට ආපු ස්වභාවයක් තියෙනවා. එහෙමත් නැත්නම් ඒක සම්මුතියක් වශයෙන් තේරුම් ගත්ත ස්වභාවයක් තියෙනවා. දැන් ඒක කලා නිර්මාණයක් කළාම ඒක නිර්මාණය දහ දෙනෙක් ගැන විමසනකොට දහ ආකාරයක් ඒ ගැන කල්පනා කරන්නේ. දහ ආකාරයකට ඒක පේන්නේ. ඒ වගේ පින්නතුනේ දෝෂ තියෙනව ඇරෙන්න ධර්මයේ හැම තැනම තියෙනවා. ධර්මයේ තේරුම් ගන්න නම් ගොඩක් වචන ඕනේ. ඔය එක වචනයකින් වුණත්, එක පදයකින් වුණත් ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ චින්තාමය ප්‍රඥාව. කොහොමද චින්තාමය ප්‍රඥාව දවසින් දවස වැඩි කරගන්නේ? හිතන්න පුරුදු වෙන්න ඕන. ව්‍යාපාරික ඥානය දියුණු කරගන්නවා. කොහොමද? දවසින් දවස ඒ ව්‍යාපාරික ශේත්‍රය පිළිබඳවම ඔහු කල්පනා කරමින් විමසා බලමින් කටයුතු කරන නිසානේ ව්‍යාපාරික ඥානය වැඩි දියුණු වෙන්නේ. ඒකයි කල්පනා කරමින් වැඩ කටයුතු කරන. ඒකට අපිට අවශ්‍ය කරන විදර්ශනා ඥානය. එහෙමනම් අපි දවසින් දවස නුවණින් බලන්ට ඕන කවරක්ද දුක, කවරක්ද දුක්ඛ සමුදය, කවරක්ද දුක්ඛ නිරෝධය, කවරක්ද දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය, කුමක්ද නිර්වාණය, කුමක්ද සත්‍යය, කුමක්ද අරහත්වය, තම ආධ්‍යාත්මය තම සිත හැඩගස්වා ගන්නට මිස පින්නතුනේ වෙනාන් දෙයකට නෙමේ සද්ධර්මයේ දේශනා කළේ. තමන්ගේ හිත හැඩගස්වා ගන්නමයි. තමන්ගේ හිත හැඩගස්වා ගන්නමයි. මොකද්ද හිත හැඩගස්වා ගන්න හැඩේ? හැඩයක් නැති වෙන තුරුම හැඩගස්වා ගත යුතුයි. අපි පින්නතුන්ට ඒක තේරුණාද? මොකද්ද සිත හැඩගස්වා ගත යුතු ආකාරය? හැඩේ කුමක්ද? හැඩයක් නැති වෙන තුරුම හැඩගස්වා ගත යුතුයි. හැඩයක් තිබුණොත් භවයක් තියෙනවා. භවයක් තිබුණොත් කර්ම විපාක තියෙනවා. මේ අතීතය කියන කාරණය, අනාගතය කියන කාරණය, වර්තමානය කියන කාරණය සාදීම සඳහා එකතු කරගන්නවා බල ඇණියක්. ඒ බල ඇණියට තමයි කියන්නේ පංච උපාදානස්කන්ධය. ඔබේ අතීතය හදන්නේ, අනාගතය හදන්නේ, වර්තමානය හදන්නේ තේ. එහෙමනම් අපි මේ පුරුදු වෙන්නේ පින්නතුනේ පංච උපාදානස්කන්ධෙන් නිදහස් වෙන මඟ. දැන් බලන්න රූපය අත්හැරියොත් පින්නතුනේ, වේදනාව අත්හැරියොත්, සංඥාව අත්හැරියොත්, සංකාරය අත්හැරියොත්, විඥානය අත්හැරියොත් කවර දුකක්ද කියලා කියන්නේ? අත්හරින්නේ කොහොමද? අපිමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පැමිණියාම බුලත් දීලා පිළි අරගෙන තේපැන් සංග්‍රහය කරලා වඩා හිඳුවගෙන සාකච්ඡා කරන්නේ. තේරුණානේ? ඔබේ නිවසට එනවා කවුද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන යාළුව පස් දෙනා. ඔබ මොකද කරන්නේ? බුලත් දීලා පිළි අරගෙන ඉස්සල්ලම දෙන්නේ නේද? බුලත් වට්ටියනේ කාලේ ඒක දීලා පිළි අරගෙන ඊට පස්සේ දැහත් බුලත් දීලා කයිවාරුවට වැඩේ සෙට් වෙනවා. බුලත් දෙකුත් කාලා ඇති ප්‍රයෝජනයක් නෑ. කාලය නාස්ති වෙනවා. තමන්ගේ වැඩක් කරගන්න නෑ. ලෝකෝත්තරත්වයට ප්‍රයෝජනයක් ඇති මිනිස්සු පස් දෙනෙක් නෙමෙයි ඉන්නේ. ලෞකිකත්වයේ පැත්තට ඇදගෙන යන්න බලන ඔන්න මිනිස්සු පස් දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. අම්මා තාත්තාත් ආශ්‍රය කරන්න එපයි කියන, එහෙමත් නැත්තම් නෝන මහත්මයාත් එපයි කියන, එහෙම නැත්තම් නෝන මහත්තයට ස්වාම පුරුෂයාත් එපයි කියන, බුදුවරුත් ආශ්‍රය කරන්න එපයි කියන යාළුව පස් දෙනෙක් ආශ්‍රය කරනවා. කොච්චර වැරදි කාර්යයක්ද ඔබ අප බුදුහාමුදුරුව එපයි කියපු යාළුව පස් දෙනේ දැහත් බුලත් දීලා පිළි අරගෙන තේපැන් සංග්‍රහය කරමින් කන්ට බොන්ට දෙමින් අසේවනාච බාලානන් නෙමේ මෙතන බාලය සේවනය කරනවා, බාලය ආශ්‍රය කරනවා. අපි පණ්ඩිතානංච සේවනා කියන දේ නම් කරන්න ඕන. අපි බුදුහාමුදුරුවෝ දැහැත් බුලත් දීලා පිළි අරගෙන වඩා හිඳවලා ගිලම්පස දීලා සාකච්ඡා කරන්න ඕන. කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම සවනං ඒතම් මංගල මුත්තම. මේක දැන් පිටතින් මේ අවස්ථාවේදී සිදු වෙනවා. ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරනවා. මේක ඇතුළාන්තය නැමැති ගම්මානේ රටෙත් මේක වෙන්න ඕන. තමන්ගේ මනස තුලත් පින්නතුනේ මේ චිත්ත මායාවකට හසු වෙලා තමයි, සංකල්පයකට හසු වෙලා තමයි මුළු ලෝකේ මේ ඔක්කොම වාද ભેද තියෙන්නේ. මේ චිත්ත සංකල්පයෙන් තමයි ආගම්වාද, ජාතිවාද, කුලවාද, දුප්පස් පෝසත් උගත් නූගත් ඔය ඔක්කොම වාද හැදෙන්නේ මේ සංකල්පයකට වහල් වෙලා. ඒ කල්පිත දෘෂ්ටීන් ලෞතරා බුදු කෙනෙකුට නැති නිසා කිසිම වෙලාවක පින්නතුනේ බුදු කෙනෙකුට උසස් කුලයේ මිනිස්සු, පහත් කුලයේ මිනිස්සු, උසස් ජාතියේ මිනිස්සු, පහත් ජාතියේ මිනිස්සු පෙනුනේ නෑ. ඒකට හේතුන් වහන්සේ තුලයේ මහා කරුණාව ඉපදුනේ මෙන්න මේ දෘෂ්ටි සංකල්ප දුරු කළ හේයින්. එහෙමනම් අපිත් මොකද්ද කරන්න ඕන? බුදුරජාණන් වහන්සේ යමක් කළාද එය කරන කෙනාට කියනවා බුදු සරණ යන කෙනා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා වචනයක් නෙමෙයි එතන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගත් මඟ ගැනීම. ගත්මග ගැනීම. බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකට සිත පුරුදු කළාද අපිත් එහෙම පුරුදු කරනවා. යම් ආකාරයකට ඥානය හැඩගැස්සුවාද ඒ ආකාරයට අපි හැඩගස්සනවා. හරි කියලා ගන්නෙත් පින්නතුනේ වැරදි දෙයමයි. සමහර වෙලාවට වැරදි කියලා ගන්නවා හරි දෙයම. කාලයක් ගියාට පස්සේ වැරදි කියලා ගත්ත තීරණ ගැන සමහර ලාට තැවෙනවා. මට එදා ඒක හරි කියලා හිතන්න තිබුණේ. සමහර වෙලාවට වැරදි කියලා ගත්ත තීරණෙත් වෙනස් වෙලා කාලයක් ගියාම මට ඒක හොඳයි කියලා කල්පනා කරන්න තිබ්බේ කියලා හිතනවා. හැබැයි කල් ගිහිල්ලා නොවන මදිකම නිසා පසුතැවීම ඇති වෙනවා. හැම මොහොතකම ධර්මය පිනතුනේ තමන්ගේ සිතත් එක්ක ගලපමින් ධර්මය අහන්ට ඕන. ඒවා පිළිපදින්ට ඕන. සුනාත ධාරේත චරාත මේ වෙලාවෙම ඒක ක්‍රියා කරන්න ඕනේ. ගලපමින් බණහන වැඩේ කරන්න ඕන. ආශ්‍රය කරන්නේ නැහැ. කවුද? පාප මිත්‍රයෝ පස් දෙනා. කොහොමද ආශ්‍රය නොකර ඉන්නේ? මේ ආශ්‍රය නොකර ඉන්න කියලා කියන්නේ තමා තුළම පවතින මමත්වය සම්පූර්ණයෙන් සැඳුන් ලත්ව තිබෙන්නේ පංච උපාදානස්කන්ධයෙන්. දැන් කොහොමද රූපය නොගෙන රූපය ආශ්‍රය නොකරින්ට ඕනේ? වේදනාව නොගෙන වේදනාව ආශ්‍රය නොකරින්ට ඕනේ? සංඥාව නොගෙන සංඥාව ආශ්‍රය නොකරින්ට ඕනේ? සංඛාර නොගෙන සංඛාර ආශ්‍රය නොකරින්ට ඕනේ? විඥානය නොගෙන විඥාන ආශ්‍රය නොකරින්ට ඕනේ? කොහොමද අභියෝගේ? මේක හරි බරපතලයි. ලෙහෙසි පහසු නුවණක් තියෙන කෙනෙකුට කළ හැකිද? මෙන්න මේක තේරුම් ගන්න එක තමයි පිළිතුරු. ලෝකේ තියෙන මහා ප්‍රාතිහාරය, මහා ආශ්චර්යය මෙයයි, මහා අද්භූත ධර්මය මෙයයි. යමෙක් ඒ අවබෝධ කළාද දෙපයින් ඇවිදින සත්වයන් අතර ශ්‍රේෂ්ඨතම සත්වයා බවට, තැනත්තා බවට පත් වෙනවා. මනුෂ්‍යත්වය මනුෂ්‍ය සත්වයා බවට පත් වෙනවා. අපි කුමක් කරන්ට ගියත්, කුමන කර්මයක් සෑදුවත්, ඒ කර්මය සාදන්නේ ඒ වැඩේ ප්ලෑන් කරන්නේ, නිර්මාණය කරන්නේ අර වැරදි යාළුවෝ පස් දෙනත් එක්ක නේද? වැරදි යාළුවෝ පස් දෙනත් එක්ක. එහෙමනම් ආදීනවේ දකින්ට ඕනේ බාහිර වස්තුවක නොවේ හැම මොහොතකම. අර වැරදි යාළුවෝ පස් දෙනාගෙමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වැරදි යාළුවෝ පස් දෙනා, පාප මිත්‍රයෝ පස් දෙනා. ඒ අයගේ වැරදි දකින්නේ ඒ අය ආශ්‍රය නොකළ යුත්තේ කියලා කල්පනා කරන්න පිණිස. වෙන අන්දයක් එහෙම නෙමේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ පින්නතුනි බාහිර තියෙන දෙයක් එහෙම නෙමේ. මේ කතා කරන්නේ බාහිර රූපයක් ගැන එහෙම නෙමේ. මේ කතා කරන්නේ පින්නතුනි ආධ්‍යාත්මික ස්වභාවයක් ගැන. රූපේ තියෙන්නේ මානසිකව, වේදනාව තිබෙන්නේ මානසිකව, සංඥාව තිබෙන්නේ මානසිකව, සංකාර තිබෙන්නේ මානසිකව, විඥාන තිබෙන්නේ මානසිකව. ඒ මානසික ස්වභාවය අත්හැරීම. ඉතිරි නැතුව අත්හරින එකට කියනවා නිකෙලස් වෙනවා කියලා. අර පහම කෙලෙස්. ඒ පහින් උපදවන ඕනෑම දෙයක් කෙලෙස්. නිකෙලස් බවට පත් වෙනවා. ඉතින් ඒ යාළුව පස් දෙනා කියාවේ දැන් ඉස්සර වගේ නෙමේ, දැන් අපිව ගණන් ගන්නෑ නේ. දැන් භාවනාවට එන නිසා සමහරලාට මේ පරණ බොන යාළුව එහෙම කියනවා ඇති. දැන් ඔයා හරි වෙනස් වෙලා නේ, ඈ ඉස්සර වගේ නෙමේ නේ. ඉස්සර අපිටත් බෝතලයක් ගෙනල්ලා දෙන එකන, දැන් අපි බෝතලයක් ගෙනාවත් සෙට් වෙන්නේ නෑ නේ කියනවා වගේ. ඒ වගේ මේ පාප මිත්‍රය ටිකක් කල්පනා කරලා බලනෝ එන මිනිස්සු මේ හරියට මේ අපිව පිළිගන්නවා, පිළි අරගෙන දුවනවා, පනිනවා, පිනුම් ගහනවා, තරඟ කරනවා, බොරු කියනවා, පව් කරනවා, සෑහෙන වැඩ කරනවා. මේ අපිව පිළි අරගෙන මෙයා නෙමේ පිළිගන්නේ නැත්තේ. දැන් දේශපාලකෙක් ආවහම හැමෝම හරියට පිළිගන්නවනේ. ඇයි ඒ? ඒගොල්ලන්ට එයාගෙන් සෑහෙන වැඩ කරන්න තියෙනවා. ඒකයි හතරට පහට නැමෙන්නේ. කවුරු හරි කෙනෙක් ඉන්නවා, ඒ ඇත්තගෙන් ගන්නට මට නම් කිසිම ප්‍රයෝජනයක් නෑ කියලා කල්පනා කරනවා. ඇත්තෙන් ගන්න කිසිම ප්‍රයෝජනයක් නෑ. එතකොට මොකද වෙන්නේ? කිසිම පිළිගැනීමක් නෑ. ඔය ඉන්නවා. ඒ වගේ පංච උපාදානස්කන්ධේ වටිනාකමක් තියෙන අයත් ඉන්නවා, වටිනාකම නැති අයත් ඉන්නවා. පින්නතුනේ පංච උපාදානස්කන්ධේ හරියට වටින්නේ පුතග්ජනයට. එයාට මමත්වය හරිම වටින දෙයක්. ඒක බොහෝම උජාරුවෙන් වැඩි කරගන්න, ඒක දියුණු කරගන්න ගොඩක් මහන්සි වෙනවා. මමත්වය වැඩි වෙන තරමට, මම කියලා දැනෙන තරමට, මට බලය වැඩි, මට නිලයේ වැඩි, මට ධනෙ වැඩි කියලා දැනෙන තරමට සතුට දැනෙනවා. ඒ තමයි පොදුන් කම් පින්නතුනේ. බලය තියෙන අය සහ බලය ආයි පිරිහෙන අය ඕගොල්ලෝ හැමදාම දකින්නවනේ ටීවී එකෙන් හරි මූණු බලන. බලය තිබිච්ච කාලේ තියෙන මූණුද බලය නැති වුණාම තියෙන කිය. මැලවිලා ගිහිල්ලා සිංහ සෙයියාව නෑ, සිංහ වචන නෑ, හේ ගිහිල්ලා නිකම් පරණැල් වෙලා හාමුදුරු හරි වටිනවා, පිරිත් නූල් බඳිනවා, අම්මෝ හරි වටිනව පරාද වුණාම. බලනකොට හරි මොලේ නැති පිරිසක් තමයි අපි ඉස්සරහට යවල තියෙන්නේ මෙතෙක් කාලයක්. ඒකට හේතුව තථාගතයන් වහන්සේගේ ධර්මයේ දර්ශනය නොමැති සමාජයකට පුළුවන් කමක් නැහැ මිනිස්සෙගේ වචනයෙන් එහාට ගිහිල්ලා විනිවිද ගිහිල්ලා පසුබිම, තත්වය, මනස, ශක්තිය හඳුනා ගන්න බෑ. පොහුදුන් අයද ඒක තේරෙන්නේ. ඒ නිසා මීට පස්සේ ඡන්ද දෙනකොට ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් අහලා ඡන්ද දෙන්න. එයාට පුළුවන් විනිවිද ගිහිල්ලා බලලා කියන්න. ඒ කියන්නේ අවමයෙන් වැරදි කරන කෙනා හොයලා දෙන්න පුළුවන්. නිවනට බයයි. නිවනට බයයි. එකක් නිවන ගැන තියෙන සංකල්පය නිසා. තේනා නේද? දවසක් අපේ මධ්‍යස්ථානයට එනවා මහත්මේ. මගෙන් ඇවිල්ලා ඇහුවා හොඳ ටයි කෝඩ් දාලා, අපිට පොඩි හාමුදුරුවෝ හම්බ වෙන්න පුළුවන්ද ඇඹිලි පිටේ ආනන්ද හාමුදුරුවෝ කියලා ඇහුවා. මම ඉතින් ඩිංගක් වෙලා බලාගෙන ඉඳලා කිව්වා මම තමයි ඒ කියලා. වෙන්න බෑ. ලොකු හාමුදුරු කෙනෙක් මං කොන්නේ මම තමයි. එතකොට මේ ගුවන් විදුලි බණ අහලා මෙයාට ඇති වෙන ලොකු හාමුදුරු කෙනෙක්ගේ සංකල්පයක් කියපු දේවල් වලට වෙන්නේ නැති. එතකොට ලොකු හාමුදුරු කෙනෙක් බලාපොරොත්තුෙන් ආවා. අමිරිමිටි ආනන්ද හාමුදුරුව මුණ ගැහුණත් මේ මමයි කියලා කිව්වත් පිළිගන්නේ නැහැ. එයා හොයන්නේ මොකද්ද? එයාගේ සංකල්පයට සමාන දෙයක්. මං හිතන්නේ අපේ පින්නතුන්ටත්, අපේ මේ පින්වත් මැතිතුමන්ලට, මැතිණියලටත් වෙන්නේ නිවන ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා කිව්වත් මම නිවන වෙන්න බෑ. අපිට කියලා තියෙන්නේ සෑහෙන අමාරුවෙන් දකින්න පුළුවන් දෙයක් කියලානේ. ඔයා මෙතන ඉන්න විදියක් නෑ. වෙන්න බෑ. අපි පිළිගන්නේ නැහැ. මොකද අපිට කියලා තියෙන්නේ එහෙම නෙමෙයි. අපි හිතාගෙන ඉන්නේ එහෙම නෙමෙයි. නෑ නෑ මම මේ ඔප්පු කරන්න, මම මේ ID එක පෙන්නන්න, මම තමයි නිවන. නෑ නෑ වෙන්න බෑ. අපි අහලා තියෙන රෑයින පාරමී පුරන්න ඕන කියලා අහලා තියෙනවා. දස පාරමී, දස උපපාරමී ඕ පුරලා එන්න ඕන. මෙහෙම නිවන් දකින්න පුළුවන්ද? ඔය බොරුවා. ඉතින් නිවනට කියන්න සිද්ධ වෙනව ඇඳලා මිනිස්සු මම නිවන. ඒත් පිළිගන්නේ නෑනේ. ඇයි හේතුව? සංකල්පය. වෙන තුන් දන්නවද මේ වෙන විටත් ඔබ අභියස ඉදිරිපිට සිටගෙන ඉන්නෝ නිර්වාණය නිවන පිළිගන්නේ නෑ. ඇයි? ඉවර වෙච්ච නැති බලාපොරොත්තු ගොඩක්, සංකල්ප ගොඩක්, ආසාවල් ගොඩක්, බැඳීම් ගොඩක් තියෙනවා. ධනය පරිස්සම් කරමින් ඉන්නවා, බිරිඳ පරිස්සම් කරමින් ඉන්නවා, ස්වාමියා පරිස්සම් කරමින් ඉන්නවා. හරි සෝචනීයනේ. සමහර මිනිස්සු මුළු ජීවිත කාලෙම කරලා තියෙන්නේ මොකද්ද කියලා හෙවොත් ගෑනි පරිස්සම් කරන එක. එයාට වෙන කවුරු හරි කෝල් කරනවද? එයා දිහා කවුරු හරි බලනවද? ඈ එයා හොරා බලනයයිද දාලයයිද කියලා බයෙන් ජීවත් වෙලා තියෙන මුළු ජීවිත කාලෙම. පවුනේ අසරණ මිනිස්සු. ඒවත් නැත්නම් ස්වාමියා පරිස්සම් කිරීම. මාත්‍යය යන්නේ කොහෙද? කීයට දෙන්නේ? සාක්කු පරීක්ෂා කරලා බලනො, ඉඹල බලනො, ගඳයිද බලනො, බස් ටිකට් කොහාට කොහාට ඒවද තියෙන්නේ කියලා බලනවා, හෝල් එකට ගිහිල්ලාද බලනවා. ඉතින් හරි ප්‍රශ්න. එහෙම නැත්නම් ධනෙ පරිස්සම් කරනවා. මහා පුදුම ලෝභකමකින් යුක්තව තුන් සිතෙන් එහෙම ගලවන්න බැරි තරමට මහා වපසරයක් ලෝභයෙන් ඒ දේවල් පරිස්සම් කරනවා. ඒව වැඩෙනකොට සතුට වෙනව, නැති වෙනකොට අප්‍රමාණ කම්පණයකට පත් වෙමින් ඒ මිනිස්සු දුක් වෙමින් ඒ ධනෙ පරිස්සම් කරනවා. මෙලවට විතරක් කන්න බොන්න, අඳින්න පළඳින්න, වස්ත්‍ර ගන්න හොඳයි, ජීවත් වෙන්න හොඳයි. වටිනවා. නමුත් කොන්ද කැඩෙන මහා කොටයක් කර තියාගෙන යනවා වගේ දුකක් විඳිනවා. වටිනවායි කියලත් මිනිස්සෙකුට දරා ගන්න බැරි ගල් ගෙඩි උස්සන් යන්න බෑනේ. කොටන් උස්සන් යන්න බෑනේ. වටින දේවල් තියෙනවා තමයි. Tamanට පුළුවන් ප්‍රමාණයටයි ඒක උස්සගෙන යන්න ඕනේ. ඒ පින්නතුනි මේ සසර ප්‍රමාද, මට මෙච්චර කාලයක් ප්‍රමාද වුණේ මොකද කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා. දුක්ඛේ අඥානං. මට අනේ තිබුණ සසර දුක පිළිබඳව නොදන්න කම තිබ්බා. දුක සැපයි කියලම ගත්ත ආසාරේ සාරමතිනෝ. දුක සැපයි කියලම ගත්තා. දුක්ඛ සමුදය අඥානං. මේ දුක හැදෙන්නේ කොහොමද, මේ දුක කොහොමද සැකසෙන්නේ කියලා මම දැක්කේ නෑ. මං හිතුවේ මේ අල්ලපු ගෙදර එකයි දුක තමයි, අහවල් දෙය නැති එක තමයි දුක, සල්ලි ටිකක් තිබ්බනම් දුක නෑ තමයි, ගෙදර හැදුවනම් දුක නෑ තමයි, වාහනයක් තිබ්බනම් දුක නෑ තමයි, මාලයක් තිබ්බනම් දුක නෑ තමයි කියලා මේ මිනිස්සු හිතුව බාහිර දේවල් වලින් මේ දුක නැති වෙයි කියලා. අනේ ඉතින් පිට රටවල් වල ගියා, කොරියාවේ ගියා, මැද පෙරදිග ගියා, මැඩගස්කරේ ගියා, අර ගියේනේ. මන තිබුණ දුක්ඛ සමුදය අඥාන. මොකද්ද මෙතන දුක හැදෙන්නේ කොහොමද කියලා දැනගත්තේ නැහැ. අනේ මේ කාලෙකට පස්සේ සංගිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා තේරෙනකොට යන්තම් සම්මා සමාධියෙන් හරි ඇහිලා වයසට ගිහිල්ලා 60 පැනලා එතකොට අප්පමාදෝ අමතපදං ප්‍රමාදෝ මච්චුනෝ පදං. දැන් ඉතින් අප්‍රමාදී වෙන්න වෙලාවක් වෙලා නැහැ. දැන් ප්‍රමාද වැඩි. එහෙම ඇවිල්ලා කොච්චර හයි අපිට කියලා තියෙන පින්නතුන් ඉන්න අනේ හාමුදුරුවනේ මට මේක වයසට යන්න කලින් හම්බ වුණා නා. හාමුදුරුවරුත් කියලා තියෙනවා මට මේක මීට ඉස්සෙල්ලා හම්බ වුණා නා. මහා විනයදර ධර්මදර මහා ත්‍රිපිටකාචාර්යයන් වහන්සේලා කියලා තියෙනවා මගේ මුළු ජීවිත කාලෙම මම භික්ෂූන් වහන්සේලා ඇසුරු කළා. අපි බණ කිව්වේ සාමාන්‍ය තත්ත්වයේ නෙමෙයි, අපි මේ රටේ හිටපු මහා යතිවරයන් වහන්සේලාත් එක්ක දම් සභා මණ්ඩපේ බණ කියපු අය. නමුත් ඔබ වහන්සේ වගේ ඔය වගේ කතාවක් කරන කෙනෙක් මට හම්බ වෙලා නැහැ. ඒ උන්වහන්සේලාට අපිව ඉදිරිපත් කරනවා. අපි පුළුවන් නම් හාමුදුරුවෝ අපි ටෙස්ට් කරලා බලලා අඩුපාඩුකම් තියෙනවා නම් දේශනා කරන සේක්වා කියලා. ඉතින් උන්වහන්සේලාට හොයාගන්න බැරි වෙලා තියෙනවා. දෘෂ්ටි අඩුපාඩුකම් මාත් කියන මගේ දේශනා ටික ඔක්කොම අහලා මට ඇවිල්ලා ලියලා හරි කියලා හරි පෙන්නලා හරි දෙන්න ඔබ වහන්සේගේ දෘෂ්ටිය මෙතන, ඔබ වහන්සේ හිර වෙලා ඉන්නේ මෙතන කියලා මට පෙන්නන මං හරිය සන්තෝසයි. පුළුවන් ද අභියෝගේ බාර ගන්න කාට හරි? මං එයාට තෑගි බෝගක් දෙන්න. එහෙම අඩුපාඩුකම් මම පෙන්නනවා නම් ටැක්සි එකකින් ආවොත් මම ටැක්සි ගාස්තුවත් ගෙවනවා. ඒක බාර ගන්න ඕන, ඒක හොයන්න ඕන. එතකොට පරමාර්ථය කොහේ හරි වෙනස් වෙලා Tamante ඒක අවබෝධ ධර්ම අවබෝධයට ඒක හේතු වෙන්න පුළුවන්. හාමුදුරුවන්ගේ දෘෂ්ටිය හොයන්න ඇවිල්ලා වැරදි හිතින් මුලින් ආවේ දෘෂ්ටිය හොයන්න. දෘෂ්ටිය හොයාගන්නකොට ඔක්කොම වැරදි හරි බවට පත් වෙලා කෙනා රහත් වෙලත් ඉවරයි. එනිසා හොයන්න පින්නතුන්. අමනාප නැහැ, බොරුවට නෙමෙයි කිව්වේ. හොයන්න, දේශනා අහමින් ආනන්ද හාමුදුරුවන්ගේ දෘෂ්ටිය හොයන්න. ඔය මන් 2002 වගේ ඉඳලා දේශනා කළා. ඒ කාලේ රෙකෝඩින්ස් තිබුණේ. ඉතින් ඒක නිසා මේවා මගෑරුණා. ඒවා ওই කැසට්ස් වලට එකක් දෙකක් ගත්තට ඒවා දන්නවනේ නරක් වෙනවනේ කැසට්ස් කියන්නේ જાතිය. ඒවා නරක් වෙලා අයින් වුණා. මේ නමුත් පින්නතුනේ තියෙනවා 2010 වගේ ඉඳලා දේශනා තියෙනවා 11 වගේ. ඒ ටික අහලා බලන්න. පින්නතුනේ මේ ආර්ය ධර්මය කියලා කියන්නේ මේ අහඹුවක්වත් පුදුමයක්වත් එක්තරා කොටසක් විසින් දැකිය යුතු දෙයක්වත් මේ අමුතු ආශ්චර්යයක් කරගෙන අද මැරෙන්න හැදුවට මගේ නම් විශ්වාසය උපදින හැම සත්වයකම දැකිය යුතු දෙයක්, තේරුම් ගත යුතු දෙයක්. උපදින හැම සත්වයකම තේරුම් ගත යුතු දහමක් තමයි මේ කාලත්‍රය ඉක්ම වීම කියලා කියන්නේ, ලෝකෝත්තරත්වය කියලා කියන්නේ. මේක තිරිසන් සත්වයකට මේක දකින්න බෑ. නමුත් මිනිස්සෙක් වෙච්ච හැම කෙනෙක්ම දැකිය යුතු දෙයක්, දැකලා ජීවත් විය යුතු දෙයක්. මොකද අන්න ඒ කෙනා විතරයි පින්නතුනේ ඇස් ඇති කෙනෙක් හැටියට සලකන්න පුළුවන්. එයා කර්මය දන්නවා, විපාකය දන්නවා, කර්මයෙන් විපාකයෙන් නිදහස් වෙන විදිය දන්නවා, සතර අපායට නොයන මනසක් හදාගෙන ජීවත් වෙනවා. සතර අපායට අන්තගාමී නොවන මනසක් තියාගෙන ජීවත් වෙනවා. සතර අපායට ඇදෙන මනසක් නම් තියෙන්නේ කාන්දම වගේ, ඒක ඉතාම භයානකයිනේ. ඒක හරි භයානකයි. මිනිස්සු ඉන්නේ පින්නතුනේ හරියට අර ගිනි කඳු පුපුරන ඒ ගිනි ලාවා විශාල වලවල් බලන මිනිස්සු යනවනේ. ඒ ගැට්ටේ වගේ තමයි පුතඥයා ඉන්නේ. එහා පැත්තට වැටුණොත් ලිස්සල ගියොත් ආයි බේර ගැනීමලි හොස්පිටල් එකට ගැනීමලි ඒව මොකවත් නැහැ නේද? ක්ෂණිකවම දුමක් යන සැයෙන් අලු. ගල් ගෙඩියක් දැම්මත් ඒක ගින්දර බවට පත් වෙනවා. එහෙමනම් පුතඥ සත්වයාගේ සසර තියෙන තැන ඉච්චර හොඳ නෑ. එහෙමනම් මේක ඔබට අනුකම්පා පිණිස කියන දෙයක්, ඔබේ තියෙන මේ වටිනා කියන දේවල් අයින් කරන්න කියලා නෙමෙයි කියන්නේ. නොවටිනා දේවල්, නොවැදගත් දේවල් ටිකක් මේ අයින් කරන්න කියන්නේ. ඔබට අයින් කරන්න කියන්නේ ඔබට මුලාවට පත් වෙච්ච දෙයක්. තේරුණා නේද? ඒකෙන් අයින් කරන්න කියන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන සම්බුදු වචන. අද අපි නියෝජිතයෙක් හැටියට මෙතන දේශනා කරනවා ඒ බුදුමඟ ගමන් කරන. හරියට මේ වගේ පින්නතුනේ තරුණ දරුවන්ට සමහර අයට යම් යම් මේ ආශ්‍රය නිශ්‍රයන්, පාප මිත්‍රයන් ආශ්‍රය කරන්න එපා කියලා අනුශාසනා කරනවා. ඉතින් ඒව නොතකා ඒ දරුවෝ සමහරලාට ඒ පාප මිත්‍රයෝ ආශ්‍රය නිශ්‍රය කරනවා. කරලා පස්සේ අමාරුවේ වැටෙනවා. අමාරුවේ වැටිලා ඔන්න හිරේ විලංගුවේ ඉන්නවා. හිරේ විලංගුවේ ඉන්නකොට කියනවා ගිහිල්ලා මෙන්න කියනවා, අනේ අම්මා තාත්තා කිව්වා ආශ්‍රය කරන්න එපා. ඇහුවේ නැහැ අපි ඒ යාළුවෝ විශ්වාස කරලා ආශ්‍රය කළා. අද අපි දුකටපත් වෙලා ඉන්නේ කියලා ඔන්න සංවේගයකටපත් වෙනවා. ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි බුදුහාමුදුරුව මතක් කරනවා. මේ ලෞකිකත්වය කියලා කියන්නේ මහා මායාවක්, රැවටීමක්, මුලාවක්. ඕකේ එළඹගෙන ඕකේ පිහිටා ජීවත් වෙන්න එපා, ඕකට තණ්හාව ඇති කරගන්න එපා කියලා. තේරුණා නේද? තරුණ කාලයක පින්නතුනේ අනිත් අයට වගේ මම පුදුම වෙනවා. ඇයි දිගටම නොතිබුණේ අපිට? ධන සම්පත් හොයන්න ඕනය, අර දේ ඕනය, මේ දේ ඕනය, අර වස්තු ඕනය, මේ වස්තු ඕනය කියලා තණ්හාව, තෘෂ්ණාව නොතිබුණේ ඇයි කියලා කල්පනා කරලා බලනවා. ඒකට හේතුව පින්නතුනේ අපිට අපේ හිත සංවේදී වුණා. මේ හිත ජයගත යුතුයි කියන ආකල්පයක් ඇති වුණා. මුල්ම කාලයේම ධර්මාභාෂයක් ලැබුණු නිසා. තේරුණානේ? මුල්ම කාලේ පොඩි වියේම ධර්මාභාෂයක් ලැබුණා, භාවනාත්මක ආභාෂයක් ලැබුණා. මේ හිත කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ හිත ඇතුලේ ඉන්න මොකෙද්ද භූතයෙක් කියලා කල්පනා වුණා. ඇත්තන්ට තේරෙන්නේ නැහැ දෙහම භූතයෙක් ඉන්නවා කියලා. ඉන්නා ඒ භූතයගේ නම සක්කාය දිට්ඨිය. මහසෝන් දිට්ඨියම නෙමෙයි, සක්කාය දිට්ඨිය. මහසෝන් දිට්ඨියත් ওই දිට්ඨියට එකතු වෙන්න ඉඩ තියෙනවා. අර ඔක්කෝම යක්කුන්ට වඩා ඒ දිෂ්ටීන්ට වඩා එළවන්න බැරිම දිට්ඨිය මොකක්ද? සක්ක කායිද. අරවා පින්නතුනි කුකුල් බිල්ලක් දුන්නාම ඕ නර බිල්ලක් දුන්නාම යනවා. මේ සක්කාය දිට්ඨියම ලේසි යවන්නේ. සක්කාය දිට්ඨිය නිකන් යන්නේ නැහැ පින්නතුනි. එයත් එහෙම අර අර දිට්ඨිය යනකොටත් කියනවා මට යන්න බැරියෝ කියනවා. මොනවද ඕන කියලා අහනවා. ඊට පස්සේ කියනවා මට බිත්තරයක් ඕන, ඔම්ලට් එකක් ඕන, මේ අරක්කුත් ඕන, ගල්ද පොල්ද ඕන කියලාම ගල් හොඳයි කියනවා. මේ ඒවත් දෙනවා. අපි බල්ලා තියනවා ඒ තොইল එහෙම එකයි ඔය මතක් වෙන්නේ ඒවා. ඒවා දුන්නට පස්සේ පුවක් මල් පාරවල් ටිකක් ගාලා වේ වැලෙන් දෙක තුනක් ගාලා යනවද නැද්ද කියලා අහනවා. යනෝ කියලා කෑ ගහනවා. හර දේවල් අල්ලගෙන ඉතින් අරගහේ අත්ත කඩාගෙන යන්න කියනවා. කට්ටඩිය ගිහලා අත කපලා තියනවද දන්නේ නැහැ කලින්. ඕහරි අතු විඳගෙන යනවා. ඉතින් සක්කාය දිට්ඨිය කොහොමද යන්නේ? එයත් එහෙමයි. එයත් අවසාන හරි කිට්ටු වෙනකොට වෙනතුනේ කන්න ඕනේව මතක් කරනවා. යන්න ඕන තැන් මතක් කරනවා. ආසත්තව තියෙන දේවල් මතක් කරනවා. මතක් කළා මට ඒව නැතුව නම් යන්න බෑ කියලා කෑ ගහනවා. මට ඒක නම් නැතුව යන්න බෑ කියලා හිතන සමහර මිනිස්සුන්ගේ හිතවල තියෙන මට ඒ දේ නැතුව මැරෙන්න නම් බෑ කියලා. සමහර අය ඒ දේ ඉෂ්ට වුණාම මැරුණත් කමන්නේ වගේ කියන අය ඉන්නවා. දැන් ඒක තාත්ත කෙනෙක් හිටේ. ඒ තාත්ත දිගටම කියා ඉඳගෙන ඉඳලා තියෙන්නේ මගේ දුවගේ වෙඩින් එක දැකලා මට මැරුණත් කමන්නේ කියලා. වෙනතුන කියන්නේ දුවගේ වෙඩින් එකේ මංගල උත්සවේ කෑම මේසේ යා මැරිලා වැටෙනවා. හේවම මේසෙට ඔලුව තියාගන්නෝ මේ මැරිලා. මොකද යා කී කියා හිටියේ? ඔව් දුවගේ මංගල උත්සවේ දැකලා මට මරවත් කමන්නේ කියලා. ඉතින් ඒකම වුණා. ඊට පස්සේ දුවට පුතාට මොකද වෙන්නේ? ඒගොල්ලෝ ඇති වෙන කම්පණයෙන් මුදවන්න හම්බෙන්නේ වෛද්‍යවරුන්ට තියා කාටවත් ඒ තරම් කම්පනය. ඉතින් එහෙම දරුවෙක් මෙහෙට ආවා. ඉතින් අපි අනුශාසනයක් කළා. ඊට පස්සේ සූපත් භාවයට පත් වුණා. වටේම මගේ මනෝ වෛද්‍යවරු ළඟට ගිහිල්ලා බේතුත් අරගෙන වැඩේ හරි ගිහිල්ලා නැහැ. මොකද හේතුව මනෝ වෛද්‍යවරු ඉන්නව නේද ලංකාවේ? ලංකාවේ නේ ලෝකෙ. උන්ටත් මානසික ලෙඩ තියෙනවා. ඒතොල ලෙඩ වුණාම ඉන්නේ මෙහෙ. ඉතින් මම හරි සන්තෝෂ වෙනවා. මම මනෝ වෛද්‍යවරුන්ගේ මානසිකත්වය හදලා දීලා යවනවා. ඒක මට හරි සන්තෝෂයක්. ඒක හරි සතුටක්. ඒ කියන්නේ මනෝ වෛද්‍යවරුන්ගේ වෛද්‍යවරයෙක් වෙන්න ලැබීම මගේ සන්තෝෂයක්. ඒක ඒ වගේම ගොඩක් මානසික පීඩාවන් වලින් දුක් විඳලා දුක් විඳලා මේට ඇවිල්ලා තමන්ගේ මානසික සුවතාවය ඇති කරගෙන අද බෙහෙත් වලින් වැළකීලා සාමාන්‍ය ජීවිත ගත කරන ගොඩාක් රෝගීන් සිටිනවා. ඒ වයින් නිදහස් වෙලා නිරෝගී වෙලා ඒ ගැනත් අපි හරි සන්තෝෂයි. වගේ මෙහාට පැමිණිච්ච නැති අන්තර්ජාලයෙන් බණ අහලා සුවපත් වෙච්ච අයත් ඉන්නවා. ඒකට හේතුව මනසේ ප්‍රශ්න තියෙන තැනටම මේ ධර්මය කතා කරනවා. ඒකට මනස සංසිඳනවා. එහෙම නැතුව පොතෙන් බල්ලා කටපාඩම් කරලා මොනවත් කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන වචනේ එතෙන්ට ඇහෙන්න ඕන. බුදු කෙනෙක්ගේ වචනේ පිනතුනේ අගනිට්ටා බ්‍රහ්මලෝකේ ඉක්මවලා යනවා. අගනිට්ටා බ්‍රහ්මලෝකේ ඉක්මවලා යන්නේ නැති වචනයකට නිවන් දක්වන්න බෑ මිනිස්සේ. මනුස්සයෙක් නිවන් දක්වන්න පුළුවන්කම තියෙන අගනිට්ටා බ්‍රහ්මලෝකේ ඉක්මමා යන සොරේකට පමණයි. අගනිට්ටා බ්‍රහ්මලෝකේ කොහෙද තියෙන්නේ? ඔබ තුලමයි. බාහිරින් වෙනම එකක් තියෙනවා. එතෙන් අවශ්‍ය කරන මෙහෙම ගුණාංග ටික තියෙනවා ඔබ තුලමයි. ඔබ තුලම තිරිසන් අපායය තියෙනවා. ඔබ තුලම අවීචි මහා නරකය තියෙනවා. ඔබ තුලම පෙරේත ලෝකේ තියෙනවා. ඔබ තුලම මනුස්ස ලෝකේ තියෙනවා. ඔබ තුලම දිව්‍ය ලෝකේ තියෙනවා. ඔබ තුලම බ්‍රහ්ම ලෝකේ තියෙනවා. ඔබ තුලම අගණිත බ්‍රහ්ම ලෝකේ නේව සංඥා නාසඤ්ඤායතන තියෙනවා. අවුන් නැද්ද? අඩුම තරමේ පෙරේත ලෝකෙවත් අහුන් නැද්ද? ඈ තිරිසන් ලෝකෙවත් අහුන් නැද්ද? තමන් ළඟ තියෙන මේ කීමද කියන්නේ දැන් මට යකාය වෙස්සලා තින්නේ කියලා. එතකොට යක්ෂ ලෝකයක් තමයි. යකා නගල කියලා නම් බුණා දෙනෙක් ආඩම්බරෙන් කිව්වට කවදාවත් පෙරේතය නගලා කියලා නම් කියන්නේ නෑ. ඒ වුණාට පෙරේතය ඇවිස්සුනාම අම්ම තාත්තගේ ඉඩම් ගඩම් වලට නඩු කියනෝ දරුවෝ නැද්ද? හොඳ බර පතල පෙරේතෙක් එතන නැද්ද? නැත්නම් අම්ම තාත්තට මේ කිරි දුන්නු හැදුව වැඩුව දෙපා කඩන්න නැතුව හදපු මේ අම්ම තාත්තට විරුද්ධව නඩු කියනවාද? අම්ම තාත්තා එහා පැත්තේ තියන් මෙහා පැත්තේ දරුවෝ අම්ම තාත්තගේ දේපල ටික බෙදා ගන්න. අනේ අම්මේ මට නම් සත පහක් නැති වුණාට කමන්නේ ගන්න එකේ කොනම් පොරගාල ගනිද්දාවි කියලා ඉන්නෝ. ඒ වුණාට ඉතින් ඔය එකතු වෙන බෑන හරි ලේලි හරි ඉන්නෝනේ අතාරින්නේ පුෂ් කරනවා. ඔයා නිකන් ඉන්න පාරයා ගන්නවා ඔයා යන්න කියලා පුෂ් කරනවා. එතකොට ඉතින් මිනිස්සයට වුණත් ඉතින් දුවන්න වෙනවා මේ ගෙදර ඉන්න ඕනනේ. ඉතින් දුවල ගිහින් අම්මා තාත්තා හරි නඩු දානවා. මේ හොඳ පෙරේතෙක් එතන ඉන්න ඕන. එහෙම නැත්තම් ඒ දේ කරන්න බෑ පෙනතුනේ. එහෙමනම් පෙනතුනේ අපේ ආධ්‍යාත්මය තුළ අපි නිකම්ම හොඳ කෙනෙක් නෙමේ. හොඳ උජුපටිපන්න පුජ්ජලෙක් ඍජු පුජ්ජලෙක් හරි දැක්මක් ඇති පුජ්ජලෙක් ඔබ තුළ නිර්මාණය වෙන්න ඕනේ. හරි දැක්මක් තියෙන ඕන ශක්ති සම්පන්න වෙන්න ඕන. වැරදි දැක්මක් තුළ මිනිස්සු ශක්ති සම්පන්න වෙද්දී හරි දැක්මක් තුළ අපි දුර්වල වුණොත් බෑනේ. හරි දැක්මක් තුළ ශක්ති සම්පන්න වෙන්න ඕන. ඔබ වැලි කන්දක් වගේ වැල්ලේ සිටියොත් රළ පහරක් එනකොට මේ වැලි කන්ද මේ වැලි මාලිගාව මූදට ගහගෙන යාවි. හැබැයි ඔබ ගල් පර්වතයක් වගේ සිටියොත් ඒ රළම ඇවිල්ලා වැදිලා ඒ රළ බිඳිලා නැවතත් මූදටම යාවි. ගල් පර්වතයේ සේම තිබේවි. ඒ වගේ පින්නතුනේ ඔබේ ආධ්‍යාත්මය තුලින් එන මේ චිත්ත මායාවල් රළ පෙලක් හැටියට ගන්න. ඔබේ අවබෝධය සහ දර්ශනය මහා පර්වතයක්සේ සලකන්න. ගාථාවකුත් තියෙනවනේ නේ, සීලෝ යතා ඒක ගනු වාතේ න සමීරති ඒවන් නින්දාප සංසාසු න සමිඤ්ඤන්ති පණ්ඩිත. සුළඟ දෙබෑ වෙලා සුළඟ බිඳිලා විසිරී යනවා පර්වතයේ සේමනසලී පවතිනවා. අන්න ඒ වගේ පින්නතුනේ මේ ආධ්‍යාත්මික කෙලෙස් 1000න් හමුවේදී ඔබ තේරෙනවා මොනවද කෙලෙස් කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. යා ඒක මැඩ පවත්වාගෙන දෙයක් දැන් මැඩ පවත්වාගෙන හිටියට වැඩක් නැහැ පින්නතුනේ. මැඩ පවත්වාගෙන දෙයක් සොයන්න ඕන. මොකද්ද සොයන්න ඕන? මෙන්න මේ ලෝකෝත්තර නිර්වාණය කියන සිද්ධාන්තයේ සොයන්න ඕන කුමද්ද සත්‍ය කියලා හොයන්න ඕන. මැඩ පවත්වාගෙන පමනක් සිටින ක්ලේශයන් ඒ දපණය කරන දමණය කරන උදවිය ඔය ඉන්දියාවෙත් ඉන්න නොයෙකුත් හරි අපූරු ඒගොල්ලෝ කෙලෙස් දමනය කරන විදිය. මලමිනී උඩ ඉන්නවා, මලමිනී දෙපැත්ත තියාගෙන නිදා ගන්නවා, මිනී අලු ඇඟ පුරාම ගා ගන්නවා, නළලේ මිනී අලු ගාගෙන ඉන්නවා, කොණ්ඩෙ මිනී අලු ගානවා, කෙලෙස් ඇති නොවන විදියට කියලා කල්පනා කරලා නොයෙකුත් දේවල් කරනවා. අප්‍රමාණ දේවල් කරනවා. ඉතින් ඒක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් සමහර තමන්ට ඔය කෙලෙස් හැරෙ මෙහෙ හොඳ නැහැ කියලා හිතනවා නම් ඒක එච්චරම වැඩක් නෙමෙයි වෙනත. දැන් කෙලෙස් ආසාවල් එමෙව නැති කරගත්ත පමණින් කෙරෙන නිවන් දකින්නේ නැහැ. දැන් නවීන වෛද්‍ය විද්‍යාව තියෙනවා. ඒ විද්‍යාව හොයාගන්නවා මොළේට සංඥා යන්නේ මොන ශෛලවලින්ද කියලා. වෛද්‍යවරු දන්නවා. ඒතකොට මේ ශෛල ටිකර බ්ලොක් එකක් දානවා. ක්ලිප් එකක් දැම්මා කියන්නේ. ඔක්කොම බ්ලොක් කරලා දානවා. දැන් මොකක්වත් එන්නේ නැහැ සංඥා වලට. එතකොට හොඳයිද? දැන් මට මේ විශේෂඥ වෛද්‍යවරයෙක් මොලේ සම්බන්ධයෙන් ඉන්න, එයා මම හිතන විදියට ජාත්‍යන්තර තලයේ ඉන්න වෛද්‍යවරයෙක්. එතුමන්ට විවිධ ගැට පවා ඇති වුණා. ඒගොල්ලෝ පකිස්තානයේ දුවේ රට ගියපු වෙලාවක ත්‍රස්තවාදීන් පවා පැහැරගෙන ගියා. ඒගොල්ලන්ගේ ත්‍රස්තවාදී නායකයෙක්ගේ මොලේ ශල්‍ය කර්මයක් කරන්න අරගෙන ගිහලා මෙයා හරියට කරලා දුන්නොත් එන්න පුළුවන්, මැරුණොත් මරණවා කියලා තමයි එකන් ගිහලා තියෙන්නේ. කොහරි ඒවත් කළා කොහොමරි ඇවිල්ලා තියෙනවා. ඉතින් බේරෙන්න කරන්න බෑ වෛද්‍යවරුන්ට. ඒ වෛද්‍යවරයා මට කිව්වා, සයින්හස ඔය මිනිස්සුන්ගේ ශේෂයෙන් ඔය රාගික හැඟීම් වගේ දේවල් මුලේට එන්නේ, ඒ ශෛල පද්ධතියක් තියෙනවා. ඒ ශෛල පද්ධතිය අක්‍රිය කළොත් එහෙම ඒ හැඟීම කිසිසේත්ම යොළුවට යන්නේ නැහැ කියනවා. ඒක ඒ ස්නායු පද්ධතිය කපල දැම්මොත් ආයි කිසි වෙලාවක ඒක ඒ සංඥා ඔළුවට යන්නේ නැහැ කිව්වා. තේරෙනවද නේද? ඒක යන්නේ නැහැ කිව්ව මොළේට. කේන්ති යන එකත් වළක්වන්න පුළුවන්. ඒකටත් තියෙනවා. ඒකටත් හැඟීම් නිෂ්පාදනය වෙන හොමෝනයක් තියෙනවා. ඒකින් ඒ මොළේට ඒක ගමන් කරන ශෛල පද්ධතියක් තියෙනවා. ඒක අක්‍රිය කරගමන් කේන්ති යන්නේ නැහැ. ගාලා ගියත් හිනා වෙලා ඉඳා. බෑල්ල ගියත් කණෙන් ඇදලා ගියත් කුඩු කරලා එළියේ තියෙන දේවල් ගියත් එයාට සමිඥානක සත්‍යයක් නැත්ද? හිනා වෙලා ඉන්න. දැන් එහෙම කෙනෙක්ද ඕන? එහෙම කෙනෙක් නෙමෙයි මේ දාර්ශනිකයෙක් නිමවන්නේ අපි. අර අක්‍රීය මිනිස්සෙක් එහෙම නෙවෙයි දාර්ශනිකයෙක් නිමවන්නේ. හොඳට මතක තියාගන්න ඕන. බුදුහාමුදුරන්ට සම්මුතිය සම්මුතිය විදියට දකින්නත් පුළුවන්, විශේෂ ඥාණයෙන් දකින්න පුළුවන්. මේ දෙආකාරයෙන් දකින්න පුළුවන් ගුණයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එක පැත්තක් තේරෙන්නේම නැති එක පැත්තක් පමණක් තේරන කෙනෙක් නෙමෙයි. විශේෂයෙන් දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. එනිසා සම්මුතියෙන් අවශ්‍ය කරන ධර්මත් දේශනා කරා, පරමාර්ථයෙන් අවශ්‍ය කරන ධර්මත් බුදුහාමුදුරු දේශනා කරා. අපිට ওই දිවි පැවැත්මේ මහ දා ගන්න නේද? හම්බ වෙන වස්තු සම්පත් හතරකට බෙදන්න ඒව මේව කියලා දුන්නේ මොනවද? ඒ සම්මුතියනේ නේ. ඒක නිවන් දකින්න නෙමෙයිනේ. ඒක සම්මුතිය. එhmenan සම්මුති පැවැත්මට දේශනා කරනවා. හඳුන ගන්නවා ඒක. එනිසා හුදු මනුස්සෙක් මේ අමුතු බෝනික්ෙක් වගේ අක්‍රීය මනුස්සෙක් නිර්මාණය කරන්නේ නෙමෙයි. දැක්මක් ඇතුව වැඩ කරනවා. දර්ශනයක් ඇතුව ජීවත් වෙනවා. සවිඥානික පුජ්‍යලෙක් හැටියට ජීවත් වෙනවා. එහෙම නැත්නම් අක්‍රීය මිනිස්සෙක් එහෙමනම් නෙමේ. එහෙම හිටිය අපේ පන්සලේ මේ 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 ගංජු සුරුට්ටුකාරයෙක්. ඒ මෙහෙ පන්සලක මම එහෙදී මේ ඉන්න ওই මිනිස්සයා මෝදකේ කනෝ ගංජු සුරුට්ටුකාරයෙක්. දවසර ගුලියක් කොහෙන් හරි කනෝ මේ දවසර අඩුවට තියෙනවන රුපියල් 5ට කනෝ. අපි හිතුවේ නිකම් දරු පවුල් නැති මිනිස්සෙක් කියලා. හොද්දට දරු පවුල් එහෙම ඔක්කොම ඉන්නවා. ගෑණි දරු ඒවා නඩත්තු කරන එක මිනිහා ගෑණිට බාර දීලා මිනිහා ඇවිල්ලා වංශලේ තාප්පෙ ළඟට එනවා, වාඩි වෙනවා, කාලා හැමදාම බලාගෙන ඉන්නවා පාර දිහා. ඉතින් මේ පන්සලේ කෑම ටික ඉතුරු වුණාම ආවා හිමින්සරේ පිටිපස්සෙන් ඇවිල්ලා කෑම ටික කාලා ගියා, ආයි වාඩි වෙලා ඉන්නවා. ඉතින් අපි කිව්වා බලනකෝ රහතන් වහන්සේ කෙනෙක් වගේ අරුට ගෑණියෙක් කියන ඌ ඒට ගාණක් නැහැ. රස්සාවක් කරන්න අදහසක් නැහැ. මොනවාක්වත් අනාගතය මොකුත් බලාපොරොත්තු නැහැ. සමහර දවසට ආව ළමයි දෙන්නේ ගෑණියෝ ඔක්කොම දරුවෝ ටික කුලේ ගහගෙන ඇවිල්ලා මිනිහට ගාල ගියා කම්බුල දඩි විඩි ගාල ගෑණියි. මිනිහා ඒ තිනා වෙලා හිටියා. අපි කිව්වා ඉතින් බලනකෝ කෝ රහතන් වහන්සේ කෙනෙක් වගේ නේ. ඈ උට ගහණක් නැහැ මේ. අපි අහුව ගෑණි ගහල ගියා නේද? ඊයාගේ හිටියෝ තමයි කියලා ඉන්නවා. දැන් ලැජ්ජාව තිබුණා, බය තිබුණා නේද? මේ මිනිහගේ ආත්ම අභිමානයක් තිබුණා. මේ මිනිහයා මොන වගේ හැසිරේද නේ? එහෙමනම් මේ කේන්ති යන්නේ නැති නිකාම කැඳ වගේ මිනිස්සු හොඳයිද? සක්‍රීයයිද? තරහ යන්නේ නැති කිසිම ආත්ම අභිමානයක් නැති හරියට හරි වැරද්ද පිළිබඳව සලකන්නේ නැති, තමන්ගේ පැත්ත හදාගන්නේ නැති, අනුන්ගේ වැරද්ද හදන්නේ නැති නිකාම නිකන් ගංජ සුරුට්ටුකාරේ මෝදකේ කාමනසික වෙන්න අපිට ඕනේ නෑ. අපි අපේ වැරද්ද හදාගන්නවා, අපි අන් අයගේ වැරද්දත් හදනවා. ඒ මනුස්සයා ඒ මනුස්සයාගේ වැරද්ද හදාගන්නෙත් නෑ, ඒ මනුස්සයා පවුලේ වැරද්දක් හදාගන්නෙත් නෑ, දරුවන්ගේ අනාගතයක් හදන්නේ නැහැ, මොකක්වත් කරන්නේ නැහැ. මේ මිනිස්සු තමයි සොහොන් පෙල්ල වගේ වැඩකට නැති දෙපැත්තම ජීවිතය නැති මිනිස්සු. එහෙම යන්නේ වගේ නිකන් තරහකින් දිගන්නේ නැති මට්ටමේ මිනිස්සෙක් මෝඩ මිනිස්සෙක් නම් නෙමෙයි හදාගන්නේ. ඒකනේ බුදුහාමුදුරු කෙනෙක් හරියට උත්තර දෙන්නේ. නැත්තම් වසලය කියලා බැන්නාම ගද්ද නැතුව යන්න පුළුවන් නේද? වසලේ කියලා අහුවාම ඔබ වසලේකට තියෙන ಗುಣ මොනවද කියලා දන්නේ මොනවද දන්නවද කියලා හර කියලා දුන්නා. අපේ බුදුහාමුදුරුවන්ට කී දෙනෙක් නම් පින්නතුනේ එක්කෙනෙක් නෙමෙයි. වසලේ කියලා දොස් කියලා තියෙනවද කී දෙනෙක්? මේ කාටද නිකං කෙනෙකුට නෙමෙයි පින්නතුනේ. කොහොම ගේන්තියක් යන්න ඕනද මේ මහා අධිරාජ්‍යයාගේ පුත්‍රයාට මේ කියන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු කරුණාවට කොහොමද අගයක් නියම කරන්නේ? කොහොමද ප්‍රමාණයක් නියම කරන්නේ? ඒ මිනිස්යාගේ සිත් සතන් සැනහෙන්නට ධර්මයේ කියන මහා දුෂ්ට පිණිසු ටිකක් ඉඳලා තියෙන ඉන්දියාවේ දැනුත් එහෙමයි. ආයේ මිනිස්සු හදන්න බෑ. ආශිර්වාදයේ පිණිස හඳුන් කූරක් අල්ලලා මේ පොඩි රූපයක් තියලා කහ ටිකක් දාලා නල්ලේ ඩොට් එකක් තියාගන්න එවයින් එහැයින් ආගමක් උගන්නන්න බෑ. දැන් අපේ අයටත් එහෙම තමයි. පූජ වට්ටියේ දාලා ඩොට් එකක් තියලා මිනිගෙඩිය ගහලා ඕ මොනර පිළ මෙහෙම වටේට පොඩ්ඩක් කරකවල ඔලුවට එකක් ගහලා දාන්න ඕන පොල්ලකින්. ඒ වන ඇරෙන්නට මේ ලොකු දහමක් බෑ. ඒ ලොකු දහමන්න ඔළුවක් තියෙන්න ඕන, කල්පනා කරන්න ඕනනේ. එච්චර දෙයක් කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ මිනිස්සු අර බාබුල් පැකට් එකක් කෑවා, බුලත් ටිකක් කෑවා, දවසේ වැඩ. දැන් මම ඉන්දියා මිනිස්සු ඉන්නවනේ හොයාගෙන, මොකද පැකට් එකක් තියෙනවා, හැම කුඩු ටිකක් අලා ගන්න, එහෙනම් තොලාස්සේ තියා ගන්නවා. හැමතිස්සෙම ලංකාවටත් ආව පහුගිය කාලේ. මේව තොල උස්සල බැලුවොත් එහෙම මෙතන මේ තැඹිලා ඒ මත් වෙන
වර්ගයක් තියාගෙන ඔහේ ඉන්නවා. අර සිතිවිලි සංකල්පයකට මුකුත් ආවේගෙන්නේ නැහැ. ඔය ඉන්නවා. මත් වෙලා. මොලේ ශෛල මරාගෙන යා ඉන්නවා. ඒක දෝන. නෑ වෙනතුන හොඳට දුක දැනෙන්න ඕන හිතට. හොඳට තරහ යන්න ඕන හිතට. හොඳට සංවේදී බව තියෙන්න ඕන. මලේ සුවඳ, මලේ ලස්සන දිය ඇල්ලේ ලස්සන, ගහේ කොළේ ලස්සන බලන්න පුළුවන් ඇහැක් හිතක් තියෙන්න ඕන. හොඳට දුක දැනෙන්න ඕන. හොඳට කේන්ති යන්නත් ඕන. දැන් හොඳට දුක දැනෙනවා නම් හොඳට කේන්ති යනවා. හැම දෙෙම හොඳට තමන්ට සංවේදී වෙන්න ඕන. මෙන්න මේ සංවේදී වෙන කතාවේම තමයි පින්නතුනේ ලෞකික වශයෙන් හරි ඒදී ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ අන්න එතෙන්ට සංවේදීතාවයට. එතකොට මේ සියුම් දේ පවා සංවේදී වෙන උපරිමය තමයි නිර්වාණය සංවේදී වීම. ඊටාම සියුම් දේද සංවේදී වෙන සීමාවේ උච්චම අවස්ථාව තමයි නිර්වාණය සංවේදී වීම. එහෙනම් ඉහළම සංවේදීතාවයේ තියෙන රහතන් වහන්සේලාට සහ බුදුවරුන්ට මොකද සංවේදීතාවේ උච්චම තැනින් මේක අඳුන ගන්නවා. මේ සිතේ තියෙන මානසික සංවේදී ක්‍රියාවලියක් විසිරවල හැරලා නෙපින්නතර මේක අවබෝධ කරගන්නේ. එතකොට ඒක විසුරුවා හරින්නට ඒ චිත්ත සංවේදීතාවය මේ සිතේ ගෑවෙන මේ පොඩි කෙලෙසේ බව. දැන් මෙහෙම අපිට අපි නිරෝගී කෙනෙක් කියලා කියන්නේ මෙහෙම අතේ මෙහෙම මේ චුට්ටක් ඇඟිල්ලෙන් ගෑවත් ඒක දැනෙන්න ඕනනේ. එහෙම නැත්නම් අපි කියන්නේ එයා නිරෝගී කෙනෙක් කියලා. ඒකනේ ડોක්ටර් පොඩ්ඩක් ගියාම පෑනෙන් යනලාහන්නේ දැනෙනවද කියලා. හිතෙත් එහෙමයි. ඔබට චූටි දෙයක් මෙහෙම ගෑවුණා හිතේ ඈ හිතේ ගෑවුණත් දෘෂ්ටියක් සංකල්පයක් සංවේදීතාවයක් මෙහෙම ගෑවුණත් ඒක තීරෙන්න ඕන. අන්න එයා තමයි මානසික නිරෝගී කෙනා. නැත්තම් මනසේ අනේක කෙලෙස් ඔක්කොම ගෑවෙනෝ තීරෙන්නේ නැහැ. එහෙනම් මානසික අක්‍රීය කෙනෙක්. දැන් ડોක්ටර් කෙනෙක් දිය ඇලියාවේ මෙහෙදිලා කකුලේ දුවාලයක් ඇදලා ඉන්නේ ප්‍රශ්න වෙලා ඉන්න කෙනෙක්ගේ මෙහෙම ඇනලා අහනෝ දැනෙනවද? දැනෙන්නේ නැහැ සර්. කැකුවක් දැනෙන්නේ නැහැ. එහෙනම් කකුලම කපන්න වෙනවා කියලා. මෙහාට එන මේ රුධිර නාල ඔක්කොම ඇරිලා එක්කෝ මේකට නාලයක් දාන්න ඕන නැත්නම් කපලා දාන්න ඕන කියනවා. අන්න ඒ වගේ මෙතනත් අපිට කියන්න වෙන්නේ අර මොකක්වත්ම දැනෙන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ මනසත් ඕ කපලම අයින් කරන්න කියලා. වැඩන්නේ. එහෙමනම් ජීවිතේ වැඩිම දුක දැනෙන්නේ ප්‍රඥාවන්තයන්ට. කවුද දාර්ශනිකයෙක් කියලා තියෙනවා මට සතුටින් ජීවත් වීමට තියෙන එකම බාධාව මාගේ ප්‍රඥාවයි කියලා. මොකද හේතුව ප්‍රඥාව නැති වුන් ගිහලා හොඳට නයි ක්ලබ් ගිහලා නටනවා කනවා බොනවා මට එහෙම කරන්න බෑලු. මොකද කියලා වුන් මගේ ප්‍රඥාව වැඩි. එහෙමනම් මේ ජීවත් එක්තරා වේදීක බැලුවාම ජීවිතේ අපිට හරි වැරදි කුසල් අකුසල් හොඳ නොහොඳ හොඳ සංවේදීතාවයක් ඇති වෙන්නේ ප්‍රඥා බහුල කෙනාට. කොහොමද ප්‍රඥා බහුල වෙන්නේ? ප්‍රඥා බහුල වෙන්න පින්නතුනේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන්න ඕන හරි ධර්මය සම්ධර්මය හෙන්න ඕන උසස් ජන විඥානයකින් එයා මේ ලෝකෙ දිහා බලන දකින ක්‍රමය එයා හදා ගන්න ඕන. එහෙම නැත්තම් මේ ප්‍රඥාව මෝදු වෙන්නේ නැහැ පින්නතුනේ. සසරින් ගෙනාපු බලයත් එකතු වෙන්න ඕනේ. මේ සසරේ මොන තරම් අපි පාරමී පුරන්නේ නැද්ද? අනේ අපිට මනුස්සාත්ම භාවයක් ලැබේවා කියයි බල්ලෙක් එක අගු පිල්වල ඉන්නේ නැති මූදි මාළුවෙක් වෙලා ඉන්නේ නැති ඈ ගස්වල ගෙම්බ වැටිගිත්තු වෙලා හුණු කරපොත්තු කරහැල්ලු වෙලා ඉන්නේ නැති. එහෙම ඉඳ ඉඳා ප්‍රාර්ථනා කරලා මනුස්සාත්මයක් ගත්තට පස්සේ මොකද කරන්නේ? ගත්ත දවසේ ඉඳලාම මදි 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 මදි. මුළු රටම ඒ තරංගයට නේද දාන්නේ? හැම මිනිස්සෙම දාන්නේ හිතන කවද්ද මේ මනුස්සය පිරින්නේ? කවද්ද මේ රට දියුණු වෙන්නේ? මම ඉන්දියාවේ පහුගිය දවස්වල වැඩම කරලා එන වෙලාවේ මම දැක්කයි මුළු ඉන්දියාවම වායු දූෂණයකින් එකම මීදුමක් වගේ ඩස්ට් එක. නවදිල්ලි නගරය. මට හිතුණා මිනිස්සු කවුරුත් දුවල ප්‍රාර්ථනා කරන්නේ මෙන්න මේ වගේ තත්යකට දියුණු වෙන්න. අවසානයේ දැන් ඔක්සිජන් විකුණන කඩවල්වල අර ඩස්ට් එකේ ඉඳලා පොඩ්ඩක් පෙනහළු ක්‍රියාත්මක වෙන්න නම් ඔක්සිජන් ගන්න ඕන. එතකොට මැලේසියා වගේ රටවල් වලට ගියාමත් අහස පේන්නේ නැහැ. එක්තරා පළාත්මයක් තියෙනවා අහස පේන්නේ නැහැ. මොකද හේතුව තනිකර දුමින් වැහෙනවා. මං හිතුවා අපි ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ රටක්ද? මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ රටක්ද? කවුරුත් හොයන්නේ මේ වගේ රටක්ද? මිනිස්සු ලෝකෙ දියුණු කරනවද ලෝකෙ විනාශ කරනවද? එතකොට මිනිස්සු මේ උතුම් විශිෂ්ට දර්ශන පළවා හැරලා මිත්‍යා දෘෂ්ටික ආගම් වලින් මිනිස්සු දෙවියෝ යදලා ඉල්ලන්නේ මොනවද? යාන වාහනයි, ගෙවල් දොරවලුයි, කන්න රට ඉඳි, ඈ චපාති, රොටි, බුරියානි සහ තව ඉතින් මේ කන්‍යාවිය 72 ප්‍රාර්ථනා කරනවා. එතකොට ලෝක විනාශයි නේද? ලෝක විනාශයි. මේ උතුම් දර්ශනය, මේ උතුම් දර්ශනයේ විද්‍යාවක්සේ සියලුම ආගමිකයන්ට කියන්නේ ඔබ ආගම ධර්මය කියන මේ මෝඩ සංඥාවින් නැතුව මොලේ ප්‍රශ්නේ අයින් කරලා දාලා මේ දර්ශනය රැක ගන්න, මේ දර්ශනය පරීක්ෂා කරන්න. ඒගොල්ලන්ට කියන්න කලින් කියන්න තියෙන මේ ඉදිරි පිටේ ඉන්න අය අද අදෝ මේක දකින්න. ඔබ ළඟ තියෙන දේ, ඔබ ඉදිරියේ තියෙන දේ, මේ මොහොතේ තියෙන දේ, මේ මොහොතේ අත්විඳින්න පුළුවන් දේ විදර්ශනා කරන්න එය අත් දකින තුරුම. ගැඹුරු විදර්ශනාවක ඉන්න කෙනෙක් මට පේන්නේ නැහැ මෙතන. ලොකු ගැඹුරු විදර්ශනාවක ඉන්න කෙනෙක් මට පේන්නේ නැහැ. ඒක මූණ බැලුවාම කියන්න පුළුවන් මෙයා ගැඹුරු විදර්ශනාවක ඉන්නේ කියලා. දැන් කල්පනා කරන මිනිහෙක් හොයාගන්න බැරිද පොඩ්ඩක්? දැන් මොකක් හරි කල්පනා කරනකොට මේ මනුස්සයා කොළු මෙහෙම අත තියාගන්නවා නේද? එහෙම නැත්නම් එයාගේ රටාව වෙනස් වෙනවා. අයි මේක මේ වෙනස් වෙනවා ඇංගල්ස්. ඉතින් ඒ ඔක්කොම පේනවා. ඒ වගේම නළලේ රැලි පේනවා නේද? එයා මොලේට යන් කිසි වැඩක් දීලා එයා වැඩක් ගන්නවා කියලා පේනවා මේ ගැඹුරු විදර්ශනාවක ඉන්න කෙනෙක්ගේ. ඉතින් මේක ඩාම් බෝඩ් එකට ගියහම පොඩ්ඩක් තියෙනවා. කල්පනා කරලා මොකක්ද දිනව ඉත්තා? මේක ඇද්දොත් මෙහෙ කැපෙනවා, මේක ඇද්දොත් නෑ, මෙයා ඇද්දොත් අරක දීලා මට මෙහෙම කරන්න ඉඩ තියෙනවා කියලා ඔහොම ලොකු වැඩක් දාලා තමයි දිත් එක්ක දෙන්නේ. බනහන්නේ එනිසා දාම් බෝඩ් ලෑලි 100ක අවධානය මේකට යොමු කරා. ඒක 100ෙන් වැඩි කරලා ඒ තරම් ගැඹුරු අවධාරණයක් මේකට යොමු කරන්න නම් එතකොට තමයි දුටු දේ දුටු පමණයි කියන වචනය ඇහුණ ගමන් ඇති. දැන් තේරුණාද දුටු දේ දුටු පමණයි කියන එක මොකද්ද? ඔබට තේරිච්ච දේ නෙමෙයි හරි නොතේරිච්ච දේ හරි. ඒක තේරුණාද? තේරෙන දේවල් ඔක්කොම වැරදි. තේරෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානවලින්. තේරෙන දේවල් සියල්ල වැරදි. තේරෙන්නේ බෙදුවොත්. තේරෙනවා කියන වචනේ මේකනේ, තෝරනවා, ඇට තෝරනවා, ඈ වී ඇට තෝරනවා. තේරෙනවා. එයා තේරුණා. කියන්නේ අපේ පුතා හමුදාවට තේරුණා, අපේ පුතා ඈ මේකට තේරුණා, අර විභාගෙට තේරුණා, අර ශිෂ්‍යත්වයට තේරුණා කියලා කියන්නේ තේරෙනව, තෝරනෝ, කොටසකට වැටෙනෝ, අන්තයකට වැටෙනෝ, දෘෂ්ටියකට වැටෙනෝ. ඒකට තමයි කියන්නේ තේරෙනව කියලා. එහෙමනම් ඔබට තේරිච්ච දේ වැරදි, නොතේරෙච්ච දේ හරි. දැන් මොකද්ද නොතේරෙච්ච දේ? ඔන්න ඔය කොටස් හරියට කියාගෙන ඉන්න යනකොට මට චෝදනාවක් එනවා. විලම්බීත කියනවා. මේ පිස්සු දොඩවනවා. මොකද හේතුව? මිනිස්සුන්ගේ ජන විඥානේ එච්චර දෙයක් හොයන්නට පුරුදු වෙලා නෑ. එච්චර දෙයක් හොයන්න පුරුදු වෙලා නෑ පින්නතුනි. එච්චර දෙයක් හොයන්න පුරුදු වෙලා නෑ. නිසා ගැඹුරින් දෙයක් හොයන්න පරීක්ෂණය කරන්න යෙදෙන්න. එවිට ඒ දෙයින් ජයග්‍රහණයක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. හැම දෙනාම භාවනාවේ ටික වේලාවක් සංසුන්ව වාසය කරන්න. මේ කීප දේශනාව තුළ ප්‍රයෝජනෙ ගන්න පිණිතුන්. පින්නතුනේ, ඔබේ වීරය හීනවන්නට තියෙන බාධාවක් මම ඔබට පෙන්වන්න. දැනගන්න කැමතිද? ඔබ හිතනවා ඔබට ලබන සතියෙත් ඇවිල්ලා බණ අහන්න පුළුවන් කියලා. මට ඊළඟ මාසෙත් අහන්න පුළුවන් බණ. ලබන අවුරුද්දෙත් බණ අහන්න පුළුවන් කියලා හිතනවා. ඒක තමයි ඔබගේ වීරිය හීනවන්නට තියෙන ලොකුම බාධාව. ඔබ හිතන්න මට අද විතරයි බණ අහන්න තියෙන දවස කියලා. ඒක එහෙම වෙන්න බැරිද? පුළුවන් කමක් තියෙනවා. අපි පාරට බහලා යද්දි කොහේ හරි ඉන්න ට්‍රක් කරාට එක ඇඟ උඩාවොත් අද විතරයි බණ අහන්න එන්නේ. හිනා වෙන්න ඕන එක නෙමෙයි අඬන්න ඕන එක. මේ තියෙන රෝග, වෛරස්, උණ, ඩෙංගු කියන්න බෑ. හැදුන ගිනිච්චා දවස් දෙකයි තුනයි නැති වුණා. හෘදාබාධ නොයෙකුත් දේවල්. ඒවා අපේ පැත්තෙන් කියන්නත් බෑ, ඔබේ පැත්තෙන් කියන්නත් බෑ. ආනන්ද හැමදුර නැති වුණොත් ඒත් බණ අහන්නත් නෑ, ඔබ නැති වුණොත් ඒත් බණ අහන්නත් නෑ. ඒ නිසා අද දවස විතරයි බණ අහන්න තියෙන්නේ. මම මේ අවසාන දවස එක මහත්මයක් ආවා ජපානේ ඉඳලා බණ අහන්න මෙහි. මේ මහත්මයට දුවල දෙන්නෙක් ඉන්නවා, ජපන් ජාතිකයෙක් විවාහ වෙලා ඉන්නේ. එහේ ඉඳලා දිගින් දිගට බණ අහලා බණ අහලා බණ අහලා මහත්මයාගෙන් අවුරුදු ගාණක් තිස්සේ නිවාඩුවක් ඉල්ලලා තියෙනවා. මට ලංකාවට යන්න ඕන, ගිහිල්ලා බණ ධර්ම මට පොඩ්ඩක් අහලා හාමුදුරුවෝ දැකලා සාකච්ඡා කරලා ඉන්න ඕන කියලා. වෙනතුන කියන්නේ මේ මහත්මයාගේ චින්තනයේ නිසා කොච්චර වේගවත් වුණාද දැකීම. මේ මහත්මිය කොහොම හරි තමන්ගේ ගෑනු ළමයි දෙන්නෙක් හිටියේ. ගෑනු ළමයි දෙන්නම තාත්තට බාර දීලා බලා ගන්න ඉස්කෝලේ යවන්න ඔක්කොම කරන්න තාත්තත් බාර අරගෙන. ලේසියෙන් තාත්තලා කරන්නේ නැති වැඩක්. බාර අරගෙන තමන්ගේ නෝනට දෙනවා මාස 3ක් වහට දෙනවා. මේ මාස 3ේ ඔයා ලංකාවට ගිහිල්ලා බණ ධර්ම ටික අහලා ඔයාගේ වැඩි අවබෝධය හරිගස්ස ගන්න කියලා. එතුමිය එනෝ ජපානේ ඉඳලා එන්න කම්ම මොකද්ද කරන්නේ? shopping යන හැටි කල්පනා කරනවා නෑ. headphone එක දාගෙන ticket එනකම්ම ඒ පැය 10 15 බණ මහනවා. ඇවිල්ලා අහලා මහ රාත්‍රී දෙකට තුනට මේ ලංකාවට ආව flight එක ගෙදරට ඇවිල්ලා ඉඳලා උදෑසන මෙන්න බලනකොට සෙනසුරාද දවසක් උදෑසන 8:30 වෙනකොට මෙන්න පන්සලේ මේ තත්ත ඇවිල්ලා එතන ධර්මය සාකච්ඡා කළා, කටයුතු කළා. මේ කොහෙවත් ගිහිල්ලා නැහැ, ඥාතිකවල්ලවත් මොකවත් යන්නේ. මේ පළවෙනි මේ ධර්මයට පළවෙනි තැන දීම සහ වීරය. දැන් මෙතුමගේ හිතේ වැඩ කරන්නේ මට ජීවිතේ අවුරුදු ගානකින් ලැබුණු අවස්ථාව. මට මේ මාස කීපේ මේ සති කීපේ ඇරුණාම මට ආයි දවසක් ජීවිතේ හම්බ නොවෙන්නම පුළුවන්. මට මෙච්චරයි තියෙන්නේ මේ දවස් ටිකයි කියලා හිතේ වැඩ කරන මහත් වීරයක්. පින්නතුනේ එදා පොඩ්ඩක් සාකච්ඡා කළා, ගෙදර ගියා, විවේක අරගෙන ඊට පහුවෙන් ඊරිද දවසේ ආවා, බණ ටික ඇහුවා. හවස සාකච්ඡාවක් තිබුණා ඒ සමයේදී. හවස සාකච්ඡාවට හිටියා. ඒ සාකච්ඡාවේදී ධර්මය දැක අවබෝධ කරගත්තා. මාස 3ක් කල් ඉල්ලගෙන කල්පනා කරගෙන ආපු කෙනාගේ තිබුණු වීරිය නිසා, උනන්දුව නිසා එක දවසින් ධර්ම අවබෝධය සිද්ධ වුණා. ඒක දවස නිර්මාණය වෙන්න දවස් 100 ගාන කම්පිරෙන්න බණ ඇහුවා. ඒ රට ඉඳගෙන ඒ දවස නිර්මාණය වෙන්න දැක්කා. අවසාන හිතේ තියෙන බැම්මත් බින්ද දාලා දර්ශනේ දකිනවා. අවසාන වශයෙන් තමන්ගේ බැම්මත් බින්දිනවා තමන් දැක්කා කිව්වා. එතුමියට තිබුණේ මට තාම මතකයි දුවෙක් ගැන, දුවල දෙන්නගෙන් එක්කෙනෙක් ගැන විශේෂයෙන් බැඳීමක් සෙනෙහසක් තිබිලා තියෙනවා. ඒක තමයි ගැළුණේ කියනවා. ආයතනික මට ලැබෙන ලොකුම දුක් ලොකු දු පොළොවෙම්ම මුලින්ම. එතකොට ඒ දුවාට ඇති වෙච්ච බැඳීම පළවෙනියට ඉතින් බැඳීම වැඩි වෙන්නේ, පළවෙනියෙන්නේ හම්බෙන්නේ දෙවෙනියටත් වැඩි. ඒ බැඳීම තමයි එයාගේ හිතේ අවසානයේ ගිලිහෙනව දැක්කේ අර වීරිය නිසා. ඒකත් අතහැර ගන්න පුළුවන් වුණා. දැන් නිදහස්. ඊට පස්සේ කල්පනා කරන්න මම මාස 3ක් මේකට බරපතල දාලා දැන් දවසයිනේ හරිනේ වැඩේ. එච්චර ලේසිද මේක? හැබැයි එච්චර ලේසි කියලා හිතුවනම් දකින්නේ. එතුමියට තිබුණේ මාස 3යි, මට මේ සති කීපේ මේ වාර කීය දෙන්න පුළුවන්. ඒ වාර කීපේ විතරයි තියෙන්නේ, ඒ වාර කීපේ මම මේක දැක්කේ නැතුණු නම් මගේ චාන්ස් එක, මගේ මේ ඉවරයි මේක අවබෝධ කරගන්න තියෙන අවස්ථාව කියන කල්පනාවෙන් ධර්මය හස නිසා ඒ අවබෝධයෙන් ජීවිතේ ආලෝකවත් කරගත්තා. ඒ වගේ ඔබත් මේ තියෙන්නේ අවසාන දවස. ලංකාවේ ඉන්න කට්ටිය නිවන් දකින්නේ නැත්තේ ඒකයි. දැන් සමහර එකමාත්මයක් මේ හාමුදුරු පිටරටක වැඩම කරාම දර්ශනයේ කොටසක් තේරුම් අරගෙන තිබ්බා. මොකද කියලා ඇහුවාම කිව්වා මට තේරුණාලු කවදක හරි මේ බණත් නැති වෙනවා කියලා. ඈ සායනසික වරණ ටිකත් අපිට අහන්න නැති වෙන දවසකුත් එනවා කියලා මට තේරුණාලු. එතකොට මගේ වීරිය වැඩි වුණාලු. මටත් හිතෙනවා මේ ඇත්තන්ට බණ නොකිය මාසෙත් එකක් තුනක් කොහේ හරි ගිහිල්ලා වැඩ ඉන්න ඕනේ කියලා. එතකොට තේරෙයි මේ ධර්මයක් නැති වෙනවා අහන්න කියලා. එහෙස කරුණා කළ සංඥාවෙන් ඉවත් කරගන්න. ඒක බොරුවක්. මට ඊළඟ සතියේත් බණ අහන්න එන්න පුළුවන් කියලා හිතන එක නැති කරන්න. ලැජ්ජ වෙන්න බණ අහන්නේ. ඇයි ලැජ්ජ වෙන්නේ? හැමදාම මීහරකෙක් වගේ ඇවිල්ලා බණ අහන්න ලැජ්ජ වෙන්න ඕනනේ. මම නිර්භය ආර්ය ශ්‍රාවකයෙක් හැටියට, ධර්මයේ දැකපු කෙනෙක් හැටියට, ධර්මයේ අතුරු සිදුරු නැතුව අවබෝධ කරගත්ත කෙනෙක් හැටියට, ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන් කෙනෙක් හැටියට ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී හිටිනව ඇරෙන්න මම මීහරකෙක් වගේ නම් ඉන්නේ කියලා හිතන්න ඕන. ලැජ්ජ වෙන්න ඕන. පින්නතුත කියන්නේ මටත් ওই ප්‍රශ්නේ ආවා. මමත් ඉතින් ධර්මයේ හනුවර ටයර් එකේ හුලම් බහිනවා වගේ මනස ඩිංගක් බැස්සහම ගිහිල්ලා බන ටිකක් අහලා ආයෙ හුලම් ගහන් එනවා. මේක හොඳට ආයෙ වැඩ කරනවා. සතියක් වැඩ කරනවා හොඳට. ඔය ඇත්තන්ටත් ඒ අත්දැකීම ඇති. මේ බන ටික අහලා ගියාම සතියක් හොඳට වැඩ වෙනවා. අර ඊළඟ සතිය ආවෙ නැති වුණොත් ඕ අන්න ආයෙ තේරෙනවා මනසේ ආයෙ අර කෙලස් වල තියෙන බර එහෙමේ ටිකක් එකතු වෙලා ඔන්න වැඩි වෙලා තියෙනවා කියලා තේරෙනවා. ඉතින් ආයෙ එනවා හුලං ගහයි යනවා වගේ මේක පුරවයි යන්න එනවා. ඉතින් අර ඒක තමයි සමහර අය කියන්නේ අර ඩ්‍රග්ස් ගත්තා වගේ කියලා. ඈ බණහන් නැතුව ඉන්නකොට පිරෙන. මොකද බණවලින් පිරිසුදු කරනවා. බණහන් නැතුව ඉන්නකොට අපිරිසුදු වෙනවා. ඔච්චරයි වෙන්නේ. පෙර කිසි දෙයක් වෙන්නේ නැහැ. ඈ ඉතින් පින්නතුන් කියන්න මටත් ඒක ඇති වෙනවා. ඔය වගේ යනවා. නමුත් මට ලැජ්ජාවක් ඇති වෙනවා. මේ ලැජ්ජ හිතන වචන රාශියක් ඇහෙනවා. ඒ නිසා මට හරි ලැජ්ජයි. මොකද කියන්නේ ධර්මය නොදත් අවබෝධ කරනකත් සියලු දෙනා කාන්තාව කියලා කියනවා. මොකද මේ කාන්තාව කියන එකේ අර්ථය තමයි කාන්දම, ඇලෙන සුළු බව. එතකොට ධර්මය අවබෝධ කළ නොගත් ගැහැණු පිරිමි ඔක්කොම කාන්තාව. මට මේක දිරවන්නේ. යව අපි කාන්දානේ අපි පිරිමි, පිරිමින් ගිනොත් උච්චයිනේ හාමුදුරුවරු නේද? ඊටත් වඩා ලොකු මාන්නයකින් ඉන්න කතරිසක් නේ. මේක මට කාලා ඉන්න බෑනේ. දැන් කොහොමත් අපි කවුරුත් ආස නැහැනේ කවදාවත්. මොකද නිකන් ගෑනු ළමයා වගේ අරේ මේ කියනකට ආස නැහැ අපි කවුරුත්. මොකද අපි පිරිමිනේ නේද? ඒ කියන්නේ හිමින් ඇවිදින්න කැමති නැහැ, හිමින් වැඩක් කරන්න කැමති නැහැ නේද? ඒ වගේ හරියට තියෙන්නේ. ඒ වගේ. ඉතින් මේක ඉන්නම බෑ. ඒකක්. වීරිය කරන්න වැදුණු එකක්. දැන් වෙන කෙනෙක් නම් ඕක මගහැරලා දානවා. දැන් මං කියන්න ගිහිල්ලා මහත්තුරු කීප දෙනෙක් ආවේ නැහැ. මොකද කියලා අහුවාම ඒ වචනේ කිව්වේ මගේ දිහා බලාගන්නලු. ඒ කියන්නේ මට මොළු කිව්වේ ඕක. කියලයි මිනිස්සු ආවේ නැහෙනි බණහන්න. ඊට පස්සේ මම ඕක කියන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ ඉන්න මහත්තුරුක ගණන් ගන්න එපා. ටිකට බණහන්න ඉන්න. මේ ඉන්න පිරිමි පුලුට දෙක තුනක් ඇතියෙන්න ඉඩ තියෙනවා. ඉතින් වෙනතනේ මටත් මගේ මනසට එනවා එකක් මට ලැජ්ජයි හැමදාම බණහන්න. ලැජ්ජාවක් ඇති වෙනවා. අනිත් එක මේ මට මනස කියනවා මේ ඔයාට පුළුවන් තව පස්සේ නිවන් දකින්න. එහෙමම කිව්වා වෙලා. කොච්චර කාලයක් ගියාමද? අවුරුදු 80ක් 85ක් විතර ගියාම. ඇත්තන්ටත් කියනවා ඇති නේද? දැන් 65 නම් කියනවා ඇති. 85ක් 90ක් වගේ වුණාම පුළුවන්. පුළුවන් නිවන් දකින්න කියලා. අවුණාද? ඔබේ මනස කියනවා ඇති හෙටත් ඔබට බණ අහන්න එන්න පුළුවන් කියලා. අවුණාද? අවුණානේ. අවෙන්න එපා ඒකට. මටත් එහෙම කියනකොට මම මාරයට එක උත්තරයක් දුන්නා. නුඹ මට කියනවානේ 85 දිනවන් දකින්න 85ක් වුණාම නිවන් දකින්න පුළුවන් කියලා. ඒ වගේ වයසට ගියාම නිවන් දකින්න පුළුවන් කියලා. හරි. මං කිව්වා එහෙනම් මාරය මට කියනු මැනවි මම මැරෙන දවස. මාරය බොරු කියන්නේ නේ. මාරය ආවා මාත් එක්ක කතාවට. මේ සක්මන් මළුවේදී ආවේ යා කතා කරන්න. මාරයා කියනෝ මේ ඔළුව ගහලා කියනෝ ඒක නම් කියන්න බෑ. ඒක කියන්න බෑ. ඩෙංගු හැදුනා දවසයි දෙකයි තුනයි සතියයි. සර්පේ දෂ්ට කළෝ තාරන්නේ වල හැරෙ මේ ඉන්නෝ. ඉතින් සර්පේ දෂ්ට කරු සමහරලාට පැය හතරෙන් පහෙන් තියන්නත් ඉඩ තියෙනවා. රියානුතුරක් වුණොත් පාර පනිද්දි බසේ කරි කොයි හරි ඇකුණු චප්ප වුණොත් එහෙම එතනමයි. කවන්න දෙයක් නැහැ. ඒව කියන්න බෑ කිව්වා. එහෙම කියන්න බෑනේ. හරි. එහෙනම් මට මේක අදම දකින්න. මේ අවුරුදු 18කට විතර කලින් මම ලබන සතියේ ලැබෙනවා නේද බදාදා දවස. අන්නේ දවසට කලින් දවසේ. ඒ කියන්නේ 25 නම් 24 වෙනිදා තමයි මේ කතාව යන්නේ. එහෙනම් මට මේක දැම්මම දකින්න ඕන. දැම්මම මම මේක අවබෝධ කරගන්න ඕන. මොකද හේතුව? නුඹට මැරෙන වෙලාව කියන්නේ බෑ. මට මැරෙන වෙලාව කියන්න බැරි නම් මම මේක දැම්මම දැනගන්න ඕන. නැත්තම් මං කොහෙ ගිහිල්ලා උපදීද දන්නේ නෑ. මගේ හිතට දැනෙන්න ඕන මගේ නිදහස. පින්නතුනි නිකන් සම්මානනීය මාර්ගඵල මට හම්බුණා තැන් තැන්වල. නමුත් මම මේක ඇතුළ බැලුවා. මේක ඇතුළ බැලුවම නිකන් හොල්ලලා බැලුවම මොකක්ද එකක් තියෙනවා. ඒ කියන්නේ තාම පූර්ණ වෙලා නැහැ. මොකද්ද හොල්ලලා බැලුවම මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා. කුරුමිණෙක් වගේ එකෙක් ඉන්නවා. ඉතින් මට ඒක දැනෙද්දි කවුරු කිව්වත් වැඩක් තියනවද? ඔබ සෝවාන්, ඔබ අනාගාමි, ඔබ රහත් කියලා ඒව වැඩක් නැහැ. මට මාව දැනෙන්න ඕන. මට මාව නිවිල පේන්න ඕන. මගේ මෙතන තියෙන මේ රොඩ නැති වෙනවා. දැන් කවුරු හරි ඇහි රොඩක් තියනවා ඔබට කෙවෙනවා. කවුරු හරි කෙනෙක් බල්ලා කියනවා නේ ඔයාගේ ඇහි රොඩක් නැහැ. ඔයාගේ ඇහි රොඩක් නැහැ කියලා වකු මොකක් හරි එකක් තියනවා මේක ඇතුලේ කෙවෙනවා. කියනද නැද්ද? කියනවා. කොහමද දන්නේ? නෑ මේ මෙතන. ඊට පස්සේ අනිත් අය බලන්නේ ඒකනේ. අනිත් අය බලන්නේ ඒකයි. මේ ඇතුළේ තියෙනවා. ඒක තමන්ට තේරෙන්න ඕන. මේක තමන්ගේ ප්‍රශ්නයක් විසඳ ගැනීමක්. මේක ආනන්ද හැඳුනගේ ධර්මයක් ගැනීමක් නොවේ. ගන්න මොකක්වත් මේකේ නෑ පින්නතුනි. ඔබේ මනස නිරවුල් කර ගැනීමක් මිසක් දහමක් කියලා ගන්න මෙලෝ දෙයක් නෑ. ඔබේ ප්‍රශ්නේ निराකරණය කර ගැනීමක් විතරයි වෙන්නේ. මේකෙන් ආනන්ද හැඳුනගෙන් ගන්න දෙයක් ඔබට නෑ. ඒකවත් තේරෙනවද? මන් දන්නේ. ඔබ වැරදි පාරක යනකොට ඔබ හරි පාර තෝරගෙන යනවා. එතකොට ඔබ හරි මාර්ගයට වැටෙනවා. එච්චරයි. මේක හරි පාරයි, මේක වැරදි පාරයි, මේක හරි පාරයි කියලා කියන්නම් වාල යන මිනිස්සුන්ට සත්‍ය අවබෝධ කරගන්න බෑ. ආකාරවතී සද්ධාවකින් දැන ප්‍රත්‍යක්ෂ කරගෙන ගමන් කරන්න ඕන. එනිසා තමගේ වීරිය උපරිමයෙන් තබා ගන්න. ඥානය හොඳට ඍජුව තබා ගන්න. ආයේ හෙට බණ අහන්න ඉද කියලා ෂුවර් නෑ කියලා කල්පනා කරන්න. තිස්සෙක් තලයෙන් එහාට පණින්න. ආකාශේ මිහි දන්වන්න. මම මේ වචනේ පාවිච්චි කරනවා. දැන් අපේ මේ යනවනේ මේ අභ්‍යවකාශේ ගගනගාමීන් යනවනේ. ඈත තාරකා හරි ඔස්සේ හොයාගෙන යන ගගනගාමීන් ඉන්නවා. මේ ඒ ඇත්තෝ ඉන්නවනේ. එතකොට ඒ ඇත්තෝ යම්කිසි ආකාරයක ඕවර් රිපෙයාර් කරන්නට මොනව හරි ගිහිල්ලා අපේ මේ ගුරුත්ව බලයෙන් සීමාවෙන් එහා ඉදදී මේ කෙනෙක් මේ විශ්වයට මුදාහැරුණොත් එහෙම කිසිම මේ පොළොවක් ස්පර්ශ කරන්නේ නැතුව පොළොවක් හම් වෙන්නේ නැතුව මේ අනන්ත ආකාශේ පාවෙනවනේ. එතකොට එයාගේ බොඩි එක කොහෙද මීදන් වෙන්නේ? අභ්‍යවකාශේ මීදන් වෙන්නේ. ඒකට වෙන මොකක් හරි නමකුත් තියෙනවා. එහෙම කරනවා ගගනගාමීන්ගේ තියෙන මුතු ශරීරයක් එහෙම වුණොත් එහෙම කෙනෙක් මළොත් එහෙම ඒගොල්ලන්ගේ පිළිවෙතක් තියෙනවා. කොම්පිලිවෙට් ටික කළා කහසට මුදාහරිනවා. ආසර මුදාහැරියාම අභ්‍යවකාශේ මීදන් වෙනවා. ඒ නිසා ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් මිහිදන් වෙන්නෙත් එහෙමයි. අභ්‍යවකාශයේ මිහිදන් වෙනවා. පොළොවක් ස්පර්ශ කරන්නේ නැහැ. මොකද ඒකේ තියෙන තේරුම කියලා දන්නවද? එනිසා ඔබ මහ පොළොවේ වැළලෙන්න එපා. ඔබ අභ්‍යවකාශයේ මිහිදන් වෙන්න. පොළොවේ වැළලුනොත් ආයෙ උපදින්න ඉඩ තියෙනවා. දැන් බීජයක් උනත් අරගෙන ගිහිල්ලා මුං ඇටයක් ගිහිල්ලා අභ්‍යවකාශය අතාරිනවා. එයා පොළොවක් ස්පර්ශ කරන්නේ නැහැ. ඒකත් පැලවෙන්නේ නැහනේ. බී ඇටයක් අතාරිනවා. පැලවෙන්නේ නැහනේ. ඔබට නිවන් දකින්න අවශ්‍ය නම් කුමද්ද කළ යුත්තේ? අභ්‍යවකාශයේ මිහිදන් වන්න. තේරෙන්නේ නැත්තම් විදර්ශනා කරන්න. කොච්චරද පූර්ණත්වයට පත්වන තුරු. තේරෙන කාරණා වැඩක් නැහැ නේ පින්නතුර. ඒක ඉතින් තේරිලා ඉවරයිනේ. අපිට හැමදාමත් ඕන නොතේරෙන කාරණාවක්. කොමක් සඳහාද? විදුසුන් නොවන වැඩීම සඳහා. ඒ නිසා ඔබ හැමදාම ඔබ දන්නවට වැඩිය දෙයක් නොතේරෙන දෙයක් බලාපොරොත්තු වන්න. ඔබේ ප්‍රමාදයේ දෝෂය ඔබටමයි හේතු වෙන්නේ. නිකම්වත් යම රජුරවන්ට අහු වුණොත් ආයේ බනත් අහන්න ගියා නේද? ඔව් සාමීනි. ඇව්වේ නෑ නේ. ඔයෝ නිදිමතක් ආවා. ඉතින් මං ওই නිදා පුටු අල්ලලා AC දාලා තිබුණා. පුටුකුත් දීලා තිබ්බා. ඉතින් ඔකේ නිදාගත්තා. සැප පහසුවට බණ අහන්න තිබ්බා. ඉතින් අපි ඕක එච්චර ගණන් ගත්තේ නෑ. ගණන් ගත්තේ නැත්තම් ඉන්නකො මෙහෙ කල්පයක් දෙක. පිනතුන්ට මම මේ කියන බණපදේ ගොඩාක් දෙනෙක් පිළිගන්නේ නැහැ. නමුත් මේක තමයි ඇත්ත. මිනිස්සු අපාය යන්නේ කැමැත්තෙන්. පෙරේත ලෝකේ යන්නේ කැමැත්තෙන්. නයි පොළොංගු වෙන්නේ කැමැත්තෙන්. අපේ ගම්මානවල මට කියනෝ ඇහිලම තියෙනවා සමහර ගෑනු උදවිය කියලා තියෙනවා මට ඇහිලා තියෙනවා මං තෝව නයි පොළඟෙක් කියලා ඇහිලා කණුව කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ වචනෙන් මේකේ මොකද්ද කියවුනේ? මම නයික් වෙන්න කැමති. එයා කියලා ඉවරයි. කොටියෙක් වෙලා ඇවිල්ලා කනවා ගියායි, එහෙම නැත්නම් බල්ලෙක් බුලලෙක් වෙලා ඇවිල්ලා හරි කනවා කියලා කිව්වොත් එහෙම ඉවරයි. අර ඒක යකින්නියක් හිටියනේ බුදුහාමුදුරුවන්ගේ කාලේනේ. ඔව් මේ බණ කියලා නැති කරේ. හැම ආත්මෙම නොමගේ දරුවන් කනවා කියලා හිතලා මැරිච්ච එක්කෙනෙක් යකින්නියක්. එහෙම වුණා. තව කාන්තාවකට පෙම්බැදියක මහත්මේ ගැරණියෙක් වෙලා ආවා. ගැරණියාව මැරුවා. බල්ලෙක් වෙලා ආවා. බල්ලවස්සෙන් එන්න පටන් ගත්තා. බල්ලව මැරුවා. හරකෙක් වෙලා ආවා. ඒ බේරෙන්න බැරි වුණානේ. ජීවන සම්බන්ධතා හරි අපූර්වයි. මේක හරි කාතකෙන් බැලුවාම හරි සරල ධර්මයක් පෙන්නතුනේ. තේරුම් ගන්න එක තව යතකින් බැලුවාම හරිම අමාරු ධර්මයක්. ඉතින් තමන්ගේ කුසල ශක්තිය තියෙන කෙනෙකුට ඒක සරලයි. එහෙම කුසල ශක්තිය නැති කෙනෙකුට අමාරුයි. දැන් අපි උදාහරණයක් වශයෙන් වටිනා කියන වාහනයක් අපි ගන්න කිව්ව කීමකෝ. එක්කෙනකින් ඇහුවාම කියන මට ඒක හරිම සරල සිද්ධියක්. මට සායනහසයේ කිසි ප්‍රශ්නයක් නැහැ. මට ගන්න පුළුවන් ඒක. තව කෙනෙකුට කිව්වා. ඒක මට හීනයක්. ඒක ගන්න බෑ කියනවා. ඉතින් අන්න ඒ වගේ තමයි. සසර පාරමී බල තියෙන කෙනෙකුට ශනිකව අවබෝධ වෙන පාරමී බල අඩු කෙනෙකුට ගොඩාක් මහන්සි වෙලා වෙහෙස වෙලා ලීසින් එකක් හරි දාලා ගන්න ඕන. වාහනයක් නම් ලීසින් කරලා ගන්නවා විවාගන යන හැරෙ. ඉතින් නිවනත් අනාගතයේ තියෙන කාලය හරි ඉඩ හරි මෙතෙන්ට දාලා අද මේක අවබෝධ කර ගන්නවා නම් ඒක ලීසින් දාලා ගන්නවා වගේ තමයි. මොකද අවබෝධ කර ගන්න තියෙන්නේ? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මිරිඟුවයි. මේ රූප වේදනා සංඥා සංඛාර පෙනපිඩු ටිකක්, මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන පාප මිත්‍රයෝ ටිකක්. මේ ටිකෙන් මන් දුර විය යුතුයි, මේවා විශ්වාස නොකළ යුතුයි, මේවා භජනය නොකළ යුතුයි කියලා යථා අවබෝධයෙන්ම එතෙන්ටපත් වෙන්න ඕන. ඔතන කල්පිතෝ හිතල වැඩක් වෙන්නේ නෑ. දැන් ওই ටික වචන වශයෙන් හිතුවොත්, දැන් ওই වචන වශයෙන් මතක තියාගත්තොත් ඔබේ රූප වේදනා සංඥා සංකාර ඉක්මවා ගියාද? නෑනේ. ඒ ටික හිතන්නේ රූප වේදනා සංඥා සංකාරවලේ. තේරුණානේ? ඒ ටික හිතන්නේ ඒකෙම හිතලා දැනුම ගොඩ ගහගෙන ඉන්නව වැඩක් නෑ. ඔබට දැනුම තියෙනවා ප්‍රත්‍යක්ෂතාවයයි නැත්තේ. ලෝකෝත්තරත්වය කියන එක හැමදාම කතා කරනවා. නමුත් ලෝකෝත්තරත්වය කියන එක වචනය විතරයි. ඒක ලෝකයේ තුලම හදාගෙන ඉන්නවා ලෝකෝත්තරත්වය කියලා කල්පිතේ. ලෝකෝත්තරත්වයෙන් එහාට යන්න ඕන, මේ ලෞකිකත්වයෙන් එහාට යන්න ඕන, ලෝකෝත්තරත්වය ප්‍රත්‍යක්ෂ කරන්න ඕන. එහෙනම් අපේ බෞද්ධයන්ට ධර්මය දැනුම වැඩිපුරත් එක්ක තියෙනවා. නැත්නම් ප්‍රත්‍යක්ෂතාවය නැහැ. පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හේති කියපු කාරණේ සම්පූර්ණ වෙන්නේ දැනුවත් බව තියෙනවා, ප්‍රත්‍යක්ෂතාවය නැහැ. ප්‍රත්‍යක්ෂතාවය ඇති කරන්න නම් අර කිව්වා වගේ වීරිය අවශ්‍යයි, ප්‍රඥාව අවශ්‍යයි, සතිය අවශ්‍යයි. ඊතාමර ඇඟේ මෙහෙම ඇඟිල්ලක් තැවුරුනත් ඒ දැන්න සවිඥානික ගතිය අවශ්‍යයි. මේ කල්පිතේ ඉක්මවා යන දෘෂ්ටි, ඉක්මවා යන වේදනාව, ඉක්මවා යන ත්‍රිවේදනාව, ඉක්මවා යන ශක්තිය අවශ්‍ය අනේකට කියන ලෝකයෙන් ඈතර වෙනවා කියලා. ඒක සම්බුද්ධ වචනයක් එක තැනක තියෙනවා. පින්නතුන්ට මීට කලින් මතක් කරලා තියෙනවා. යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. ඕකේ ගැඹුරු හොයන්නකෝ ඔය ඇති. මොකද්ද වචනේ කියන්න බලන්න. ඊට පස්සේ ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. එහෙනම් මොකද කරන් තියෙන ත්‍රිවේදනාව ඉක්මවන්න. ත්‍රිවේදනාව කියන්නේ මොනවද? සුඛ දුක්ඛ උපේක්ෂා. ඔය මේ තුන් ආකාරයෙන් ගොඩක් දේවල් තියෙනවා නේ. තුන තුන දැන් අතීත අනාගත වර්තමාන තුනක් තියෙනවා. සුඛ දුක්ඛ උපේක්ෂා තුනක් තියෙනවා. අතන කාලයේ ඉක්මවීම ලෝකයේ ඉක්මවීම සිද්ධ වෙනවා. කාලයේ ඉක්මවන්න හැමදාම අපි කියනවා මේ පැය 24 ජීවත් වෙන්න එපා. කාලයේ ඉක්මවන්න, කාලයේ ඉක්මවන්න, අප්‍රමාදීව කටයුතු කරන්න. ඉතින් මං කියලා මෝල් ගහක් අරන් ගහන්නේ. ඔබේ නිවන ඔබ සලස ගන්න. සියල්ල අතහැරලා මේක තේරුම් ගත්තත් ඒක වටිනවා. සියල් අතහැරලා මේක තේරුම් ගත්තත් ඒක වටිනවා. රජකම දාලා ඇවිල්ලා මේක තේරුම් ගත්තත් වටිනවා. පින්නතුනේ ඒකනේ අර නන්ද කුමාරයා පව එක්කංගී බුදුහාමුදුරුවෝ අගේට මේක අසාධයක් වෙන්න යන වෙලාවේ අස්සනට මේ එක්කන් යනවා. ඇයි හේතුව? බුදු කෙනෙක් දකිනවා නිවනේ වටිනකම. අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා බුදු කෙනෙක් පසුපස මේ ආරණ්‍යගතව ජීවත් වෙන්න සිදුනාම නෑ පුතේ වරෙන් ඔබ ටික කාලෙකින් මැරේ මාත් එක්ක යන්න වරෙන්. අනන්ත දුක් විඳින්න වෙයි ශාරීරිකව. කන්න බොන්න හරියට නැති වෙයි, ඉන්න හිටින්න නැති වෙයි, ඈ උන්වහන්සේට සැතපෙන්නවත් නැති වෙයි. මේ පින්නතුන්ට කියන්න රාහුල හාමුදුරන්ට ටොයිලට් එකෙත් බුදිය ගන්න වෙලා තියෙනවා. රාත්‍රී පහන් කළේ කොයිද කියලා අහුවම වෙසිකිලියේ. එච්චර දුෂ්කර කාලයක්. ඒත් එන්න දරුවෝ මේක දැකලම මැරුණා කමන්නේ කියලා එක්කන් ගිහිල්ලා නිවන් ධර්මය පෙන්වෙ බුදු කෙනෙක් විතර මේ නිවනේ යගේ අපි කවුරුත් දන්නේ නැහැ. මේකට දොස් කියන කට්ටියට දොස් කියන්න ඉඩ දීලා, බනින කට්ටියට බනින්න ඉඩ දීලා, මෝහණය කරනවා කියන කට්ටියට ඒව කියන්න ඉඩ දීලා, දොස් කියන කට්ටියට දොස් කියන්න ඉඩ දීලා, ධර්මයේ දකිනයි ධර්මයේ දකින්න. අර දොස් කියන කීප දෙනෙක් වෙනුවෙන් ධර්මයේ මාර්ගයේ යන මිනිස්සු ටිකට අසාධාරණයක් කරන්න හොඳ නැහැනේ අපි. ඒ නිසා ඒ ධර්ම මාර්ගයේ යන කට්ටිය ඒක ගමන ගිහිල්ලා ඒක දකින්න දොස් කියන අයට බැන බැන ඉන්න දෙන්න. ඒගොල්ලෝ යන දිහාවක යයි. අපිට කරන්න දෙයක් නැහැ. අපි නිරන්තරයෙන්ම කර්මයට බාර දීලා ඉන්නවා. කැමැති දිහාවක් පාරමී පුරාගෙන යන එකයි තියෙන්නේ කියලා. හැබැයි නිවන් දකින්න කටේට නිවන් දකින්න ධර්මයේ දේශනා කරනවා. මේ සාපමාදේන සම්පාදේත. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.